नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। किमेव दिस्वा उरुवेलवासी पहासी अग्गिं किस कोवदानो पुचामि तं कस्सप एतमत्तं कथं पहीनं नव अग्गि हुतंती रूपे च सद्दे च अतो रसे च कामित्यो चाभिवदन्ति अन्या एतं मलन्ति उपदि शून्यत्वा तस्मान् इट्टेन हुते अरञ्जिन्ति यतचते मनो न रमितरूपे सुसद्देषु अतो रसेतु अतो गोचर हि देवमनुस्सलोके रतो मनो कस्सप ब्रूहि मतन्ति दिस्वापदं सन्तमनुपदिकं अकिञ्चनं कामभवे असन्तं अनन्यथा भाविमनन्यनेय्य तस्मान् इट्टेन हुते अरञ्जिन्ति। සද්දා බුද්ධි සම්පන්න පින්නතුනි, අදත් අපි මේ සුපුරුදු විදිහට සුපුරුදු දිනේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ එකතු වෙලා ඉන්න පිරිසට අපි බලමු යම් කිසි ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න, ධර්ම දේශනාවක් සඳහා යම් කිසි කරුණු ටිකක් ගෙනහැර දක්වන්න වෙලාවක් ගන්න. ඉතින් ඒ සඳහා මම කැමති මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ අතීත සිදුවීමක්, ඒ කාලේ වෙච්ච සිදුවීමක් සමග මෙන්න මේ පැහැදිලි කිරීම ඉදිරියට කරගෙන යන්න. ඉතින් අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් මෙන්න මේ යම්කිසි වැඩක යෙදෙන පුරුෂයෙක් පිළිබඳ, යම්කිසි ක්‍රියාවක යෙදෙන පුරුෂයෙක් පිළිබඳ අපි පොඩ්ඩක් හිතමු, කල්පනා කරමු. ඉතින් මේ තැනැත්ත මොන වගේ ක්‍රියාවකද මේ යෙදෙන්නේ කියලා අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි කියමු මෙන්න මේ යම්කිසි විදිහක දර කොටයක් මේ තැනැත්තට හම්බ වෙනවා. යම්කිසි විදිහක ඒ ගසක කොටයක් මේ තැනැත්තට හම්බ වෙනවා. ඉතින් මේ තැනැත්තා මොකද කරන්නේ? මෙන්න මේ දර කොටෙන්, මේ කොටයෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා මෙතෙන්ට යම්කිසි ආයුධ ටිකක් සමග පිවිසෙනවා. අපි හිතමු කුළු ගෙඩියක්, ඒ යම්කිසි කූඤ්යයක්, ඒ වගේම පොරවක්, ඔන්න වගේ ආයුධ ටිකක් සමග මේ කොටේ සමීපෙට පිවිසෙනවා. ඉතින් පිවිසුනාට මොකද? මේ කරන්න යන ක්‍රියාව ටිකක් දුරකට දෙහෙස දනවන ක්‍රියාවක්. මොකද හේතුව? මේ දර කොටේ කාලයක් තිස්සේ මෝරලා නොයෙකුත් විදිහට ඒ ඇතුළත ස්තර සවි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ සවි වෙච්ච දර කොටේකට හිතූ පමණින් පහර දුන්නා කියලා, යම් කිසි තෝරාගත් ස්ථානයකට පහර දුන්නා කියලා මේකෙන් ප්‍රතිඵලයක් ගන්න බොහෝ විට අමාරුයි. මොකද හේතුව? අන්න බොහෝ කාලයක් තිස්සේ මෝරමින්, බොහෝ කාලයක් තිස්සේ දැඩිවීමින්, බොහෝ කාලයක් තිස්සේ නැවත නැවත බන්ධන යෙදෙමින් මේ දර කොටේ යම්කිසි කාලයක් වර්ධනය වෙලා තියෙනවා. අන්න ඒ වර්ධනය වීම නිසාම මේ දර කොටේ පලනවා කියන එක, සුදුසු තැන තෝරගෙන පහර දෙනවා කියන එක ටිකක් අපහසු කටයුත්තක්. ඉතින් ඒ වගේ කටයුත්තකට යොමු වුණ කෙනෙක් අන වීරියෙන් විතරක් පහර දීමක් සිද්ධ කරාට ගොඩක් වෙලාවට ඒක සාර්ථක වෙන්නේ නැහැ. අර ආයුධ වලින් නොයෙකුත් තැන්වලට පහර දුන්නට ඒක ගොඩක් දුරට සාර්ථක වෙන්නේ නැහැ. මොකද හේතුව? අන්න අර කලින් සඳහන් කරපු විදිහට මේක නැවත නැවත මේරීමකට පත් වෙලා, නැවත නැවත සවිවීමකට පත් වෙලා තියෙන දර කොටයක් නිසා. ඉතින් මොකද කළ යුත්තේ? අනේ යම්කිසි නිශ්චිත තැනක් හොයාගෙන, යම්කිසි දුර්වල තැනක් හොයාගෙන, අපි කියන්නේ ඔය මරේ කියලා, මරයක් හොයාගෙන පහර දීමක් සිද්ධ කළ යුතුයි. ඒ සූක්ෂම විදිහට පහර දීමක් සිද්ධ කළ යුතුයි. අන්න ඒ වගේ පහර දීමක් තුලින් යම්කිසි සලකුණක්, යම්කිසි මේ දර කොටේ පැලෙනවා, පැලෙන දිශාවට යොමු වෙනවා කියලා යම්කිසි සලකුණක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් මේ යම්කිසි ඥානවන්ත පුරුෂයා මෙන්න මේ දර කොටේ පලන ස්වරූපේ මොකද්ද? අනේ යම්කිසි සුදුසු ස්ථානයක් බලලා මුලින්ම මෙන්න මේ කූඤ්ඤේ යම්කිසි ප්‍රමාණකට මේ දර කොටේට ඇතුළත් කරගන්නවා. අපි කියනවා අවුල ගන්නවා කියලා. අනේ අවුල ගැනීම කරන්නේත් බොහොම සූක්ෂම විදිහට. මොකද්ද? අන සුදුසු ස්ථානේ බලමින්, ඒ වගේ මේ සුදුසු ස්ථානෙට යම්කිසි නියමිත බලයක් යොදමින් නැවත නැවත පහර දීමක් සිද්ධ කරනවා. නැවත නැවත මේ කෝණ්‍ය ඇතුළත් කරගන්න උත්සාහයක් දරනවා. එහෙම ටිකෙන් ටික උත්සාහ දරලා යම් කිසි විදිහක මේ දරකොටේ ඇවිලෙනවා කියලා අපිට තේරෙනවා නම් මේ කූඤ්ඤේ මේ දරකොටේ ඇතුළට බැස ගන්නවා කියලා අපිට තේරෙනවා නම් අන්න ඒ මොහොතේදී මෙන්න මේ පුරුෂයා මොකද කරන්නේ අර කුළු ගෙඩිය ඔසවලා ලෑත බදලා බොහොම වේගෙන් මේකට පහර දෙනවා මොකද හේතුව අන්න දැන් මේ දරකොටේ ඇතුළට මේ කූඤ්ඤේ බැස ගන්න සේයාවක් ඇවිල්ලා තියෙනවා අන්න ඒ බැස ගැනීමත් එක්කම මොකද වෙන්නේ අන්න තමුන්ගේ ඒ ශක්තිය ඒ වීරය උපරිමෙන් යොදලා මෙන්න මේ දරකොටේ පලා ගන්න යම් කිසි විදියක අවස්ථාවක් ගන්න මේ පුරුෂයාට පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ ඔය බාහිර ලෝකේ වැඩක් කරන්න ගියත් අපිට අත්දකින්න පුළුවන්. යම් කිසි වැඩක යෙදෙනකොට ඒ සුදුසු විදිහට සුදුසු ස්ථානයක් තෝරගෙන ඒ වැඩේට යොමු වෙන්න ඕනේ. ඒ යොමු වීමත් සමගම ටිකෙන් ටික මේ වැඩේ සාර්ථක වේගෙන එනකොට අනේ යම් කිසි අවස්ථාවක් තියෙනවා අපිට අපේ උපරිම බලය යොදලා ලොකු වීරයක් යොදලා මේ වැඩේ සාක්ෂාත් කරගන්න මේ වැඩේ දිහාවට යොමු වෙන්න අවස්ථාවක් ගැලපිලා එනවා. අනේ යොමු වීම තුලින් මේ නිවැරදි ස්ථානේ තෝර ගැනීම තුලින් ඒ විදිහට නිවැරදි විදිහට අර බලයක් ඇතුල් කිරීම තුලින් ඒ වගේම අවසානයේ මහා පහර දීමක් මහා බලයක් යොමු කිරීම තුලින් අපිට අන්න අර වගේ මේ ස්වභාව ධර්මය තුලින් හැදිච්ච යම් කිසි අර ඝන බාල වෙච්ච ඒ විදිහට දැඩි වෙච්ච දරකොටයක් බලලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ශක්තියක් උදා වෙලා එනවා. ඔන්න ඔය විදිහේ දෙයක් අපිට දක්නට පුළුවන්. ඉතින් මෙන්න මේ බුදු කෙනෙක් පහළ වෙලත් මෙන්න මේ දරකොටයක් දැකපු පුරුෂයෙක් වගේ අර විදියට ආයුධ කිහිපයක් අරගෙන මේ දරකොටෙන් ප්‍රයෝජනයක් ගන්නට උත්සාහ කරන පුරුෂයෙක් වගේ කටයුතු කරන ආකාරයක් අපිට පේනවා. මොකද මේ සත්‍ය දිහා බැලුවට මේ මිනිස්සු දිහා බැලුවට ඒ හැමෝටම බණ කිව්වේ කියලා තේරුමක් නැහැ. මොකද මේ සංසාර ගමනක් පුරාවට බොහොම දැඩි වෙච්ච බොහොම මේරුව මිනිස්සු එහෙම නැත්නම් සත්‍යය තමයි ඉන්නේ. මේ සත්‍යයන්ගේ හිත් තුල නොයෙකුත් බන්ධන වැටිලා තියෙනවා. නොයෙකුත් ගැට වැටිලා තියෙනවා. ඒ ගැට බන්ධන බිඳින එක එහෙම ලේසි පහසු නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උනත් තෝරගන්නවා මෙන්න මේ පුද්ගලයා සුදුසු කෙනෙක්ද? මේ පුද්ගලයාට බණක් කියලා වැඩක් තියෙනවද? මගේ වෙහෙස අපතේ යනවාද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. එහෙම අපතේ යන ස්වරූපයක් තියෙනවනම් අන බණක් කියන වෙනුවට නොකියා ඉන්න තමයි ගොඩක් වෙලාවට උත්සාහවත් වෙන්නේ. ඇහුවත්, ඇවිල්ලා කිව්වත් කියන්නේ ගොඩක් වෙලාවට වටපිටාවේ ඉන්න පිරිසට ප්‍රයෝජනවත් වෙන බණක් තමයි. මොකද අර පුරුෂයාට බණ කිව්වා කියලා ඒ විදිහට වෙහෙසක් දැරුවා කියලා එච්චර ප්‍රයෝජනයක් නැති බව මේ වෙලාවේ ප්‍රයෝජනයක් ගත නොහැකි බව බුදුරජාණන් වහන්සේට යම් කිසි විදිහක දැනීමක් තියෙනවා. ඉතින් අර සුදුසු පුද්ගලයා හම්බුනහම ඒ පුද්ගලයාටත් බොහොම උපක්‍රමශීලීව හරියට අර දරකොටේට මුලින් කූණියක් හෙමිහිට ඇතුළත් කරගන්නවා වගේ ඒ සුදුසු තැන බලලා ඒ සුදුසු ස්ථානෙටම කූණියක් ඇතුල් කරනවා වගේ බොහොම හෙමිහිට මේ ක්‍රියාවලිය යෙදෙනවා. හෙමිහිට සූක්ෂම මේ ක්‍රියාවලිය යෙදෙනවා. අන්න ඒ විදිහට කූණිය ඇවිල්ලා ගත්තට පස්සේ ඒ සුදුසු වේලාව ආවට පස්සේ අන්න බොහොම වෙර දාලා බොහොම ශක්තිය යොදලා පහර දීමක් බුදුරජාණන් වහන්සේ උනත් සිද්ධ කරනවා. ඔන්න ඒ විදිහේ සූක්ෂම විදිහට මේ පුද්ගලයෝ හික්මවන ආකාරයක් සූක්ෂම විදිහට මේ පුද්ගලයන්ගේ වැටිලා තියෙන ඒ ගැට බින්දින් යට ලෙහන් බුදුරජාණන් වහන්සේ කටයුතු කරන ආකාරයක් අපිට දක්නට පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ ලස්සන බොහොම සිත් බැඳ ගන්න කතාවක් සිදුවීමක් අහන්න තියෙනවා. අපි බලමු අන්නේ සිදුවීමත් එක්ක මෙන්න මේ ශිල්පේ කොහොමද බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරලා තියෙන්නේ, කොයි විදිහටද මේ ශිල්පේ ප්‍රයෝජනෙට අරන් තියෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඉතින් ඒ සඳහා අර මුලින් බුද්ධත්වයේ ලබලා ඉතින් වටපිටාව බැලුවාම යම් කිසි පිරිසක් දක්නට ලැබුණා. මේ විදිහට වෙහෙසක් දරන්න සුදුසුයි, අවම වෙහෙසකින් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා යම් කිසි පිරිසක් දක්නට ලැබුණා. එහෙම ටික කාලයක් ගත කරනකොට අන්න තව තව පිරිස් බුදුරජාණන් වහන්සේට පේනවා. මෙන්න මේ පිරිස්වලටත් මේ විදිහේ පණිවිඩයක් අරගන්න හැකියාවක් ශක්තියක් ටිකෙන් ටික දිනු කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේට පේනවා. අන්න ඒ විදිහට අර යම් කිසි පුද්ගලයෝ පිරිසක් එකතු කළා. ඒ පිරිසට කිව්වා මොකද්ද? අන්න එක මාර්ගයක යන්න එපා. දෙදෙනෙක් එක මාර්ගයක යන්න එපා. හැම වෙලේම වෙන් වෙලා ගිහිල්ලා මෙන්න මේ ධර්මය ප්‍රචාරය කරන්න, ධර්මය කියල දෙන්න. මොකක්ද හේතුව? මෙන්න මේ කෙලෙස් මල අඩු සත්වයෝ මේ ලෝකී ඉන්නවා. කෙලෙස් මල අඩු මිනිස්සු මේ ලෝකී ඉන්නවා. ඒගොල්ලොන්ට මේ ධර්මය ඇහුන් නැත්තං ඒගොල්ලෝ නැවතත් විනාශ වෙලා යනවා කියලා. ඒගොල්ලෝ නැවතත් අර සුපුරුදු සංසාර චක්‍රයට වැටෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ පිරිසට ඕවදනක් දෙනවා. මේ රහතන් වහන්සේලා පිරිසට ඕවදනක් දෙනවා. ඕවදනක් දීලා ඒ පිරිස විසිරුවා හැරලා ඊළඟ මොකද කරන්නේ? යන තවමනුත් යම්කිසි දිහාවකට ගමන් කරනවා. කොයි දිහාවටද ගමන් කරන්නේ? මෙන්න මේ බුදුරජාණන් වහන්සේට පෙනෙනවා යම්කිසි සහෝදරය තුන් දෙනෙක් පිළිබඳ. මේ පින්නතුන් අහලා ඇති ගොඩක් දුරට දන්න දේවල් මොකද්ද? අන්න මේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියලා යම්කිසි ජටිල පිරිසක් බුදුරජාණන් වහන්සේට පේනවා. මෙන්න මේ ගඟක් ඇසුරු කරගෙන කල්ගෙවන ජටිල සහෝදරයන් තුන් දෙනෙක් පෙනෙනවා. ඒ සහෝදරයන් තුන් දෙනා යටතේ ඉන්න පිරිස බුදුරජාණන් වහන්සේට පෙනෙනවා. ඉතින් මොකද කරන්නේ? අනේ ඒ පිරිස සොයාගෙන නික්මිලා යනවා. එතකොට මේ සහෝදරය තුන් දෙනා කොහොමද? මේ උරුවෙල කාශ්‍යප කියන සහෝදරයා තමයි වැඩිමලා. එයා තමයි නායකයා. එයාගේ යටතේ ඉන්නවා ලොකු පිරිසක්, 500ක පමණ ජටිල පිරිසක් ඉන්නවා. ඊළඟට එයා වගේම ඒ ගඟට තව ටිකක් පහලින්, ගඟ පහලින් අනිත් සහෝදරයා ඉන්නවා. නදී කාශ්‍යප ඉන්නවා. එයාට ඉන්නවා ජටිලයෝ 300ක පිරිසක්. ඒ වගේම තුන් වෙනුව තව ටිකක් ගඟේ පහලින් ඉන්නවා ගයා කාශ්‍යප. එයාටත් ඉන්නවා ජටිලයෝ 200ක පිරිසක්. මෙන්න මේ විදිහට 1000ක පිරිසක් නඩත්තු කරමින් මෙන්න මේ ඉන්න ජටිල පිරිස බුදුරජාණන් වහන්සේට පෙනුණා. ඉතින් මේ විදිහට ගිනි පුදමින්, ගිනි දෙවියන් පුදමින්, යම් යම් පූජා වීදි පවත්වමින් මේ කටයුතු කරන පිරිස පෙනී ගියා. පෙනී ගියාම බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ පිරිසට මේ පණිවිඩය ගන්න ශක්තියක් තියෙනවා. මේ පිරිස මේ පණිවිඩය දරා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා කියලා. අන තමුන්ගේ වෙහෙස, තමුන්ගේ ශක්තිය එන්නේ මේ පිරිස වෙනුවෙන් වැය කරන්න බුදුරජාණන් වහන්සේට අදහසක් ඇති වුණා. ඉතින් ඒ අදහසත් එක්ක මොකද කරේ? අනේ යම්කිසි දිට්ඨියක් ගත්ත පිරිසක්, යම්කිසි මතවාදයක් කාලයක් තිස්සේ පුරුදු කරපු පිරිසක්. ඉතින් ඒ වගේ පිරිසකට ලේසියෙන් එහෙම මෙන්න ධර්මය කියලා දුන්නා කියලා ඒගොල්ලෝ ගන්න සූදානම් නැහැ. මේ ධර්මය ගිහිල්ලා නිකන් ඔහේ ප්‍රකාශ කරා කියලා ඒගොල්ලෝ දරා ගන්න සූදානමක් නැහැ. මොකද හේතුව අර කාලයක් තිස්සේ යම්කිසි මතවාදයක්, යම්කිසි අදහසක් දරා ගනිමින්, ඒ මතවාදය නැවත නැවත සත්‍යයි කියලා හිතමින් කාලගත කරපු පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒ වෙනුවට මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ බොහෝම අහිංසක විදියට තමුන්ගේ ගිහිල්ලා එතන නවාතැන් ඉල්ලනවා. මම පොඩ්ඩක් රැයක් දෙකක් මේ ආශ්‍රය කරගෙන මෙතන ඉඳියොත් ගැටලුවක් නැද්ද කියලා මෙන්න මේ උරුවෙල කාශ්‍යපගෙන් විමසා සිටිනවා. අනේ විදිහට තමයි මේ පිරිස සමීපට යන්නේ. ගිහිල්ලා නිකන් මම බුදු වෙලා තියෙන්නේ, මං කියන බණ අහන්නේ කියලා එහෙම ප්‍රකාශයක් කරන්නේ නැහැ. ඒ වෙනුවට මොකද කරන්නේ? අන්න අර පිරිසට ආමන්ත්‍රණය කළා කියනවා. අර නායකයාට ආමන්ත්‍රණය කළා කියනවා. මම මේ දවසක් දෙකක් මෙතන කල්ගත කරාට කමක් නැද්ද කියලා. මොකද හේතුව? අන්න අර මේ මහා දරකොටයක් පලන්න යන මිනිස්සෙක් ඒ දරකොටේ පරීක්ෂා කරමින් ඒ දරකොටේ සුදුසු ස්ථානයක්, සුදුසු අවස්ථාවක් හොයා ගන්නවද, අර කූණියක් ඇතුළත් කරන්න උත්සාහවත් වෙනවද? අන්න ඒ වගේ දෙයක් තමයි මෙතෙන්දි කරන්නේ. මොකද්ද? මුලින් පොඩ්ඩක් ගිහිල්ලා වටපිටාව බලන්න, මම මේ බුදු කෙනෙක් පහල ඉන්නවා වෙලා ඉන්නවා කියන සලකුණක් කරන්න යම්කිසි කාලයක් ගන්න බුදුරජාණන් වහන්සේ කටයුතු කරනවා. ඉතින් මේ උරුවෙල කාශ්‍යපත් මොකද කරන්නේ? ඔබත් ශ්‍රමණයෙක්, මමත් ශ්‍රමණයෙක්. ඔබ ඉතින් මෙතන සුදුසු විදියක නවාතැන් ගත්තට අපිට ගැටලුවක් නැහැ. නමුත් ඔන්න ඔය කියන ගිනිහල්ගෙයි, ගිනිහල් ගෙයි තමයි නවාතැන් ඉල්ලන්නේ. ගිනිහල් ගෙයි බොහොම විසගෝර නාගයෙක් ඉන්නවා. ඒ නාගයා ඔබට ආන්තරාවක් නොකරවා කියලා කියනවා. ඉන්න එපා කියලා තමයි කියන්නේ. මොකද හේතුව? මේ කෑතුලේ නාගයෙක් ඉන්නවා කියලා සඳහන් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ නැවතත් කියනවා, ඒ නාගයා මට හිංසාවක් කරන්න, ඔබ මේ ගිනිහල් ගෙයි ඉන්න මට අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉතින් දෙවනි වරටත් කියනවා, මොකද්ද? ශ්‍රමණය, ඔබට මේ නාගයා හිංසාවක් නොකරවා කියලා දෙවෙනි වරටත් ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තුන්වෙනි වරටත් බුදුරජාණන් වහන්සේ ඉල්ලා සිටිනවා, මට නාගයාගෙන් ගැටලුවක් නැහැ, ඔබ මේ ගිනිහල්ගේ ඉන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා කියනවා. තුන්වෙනි වරටත් කියනවා, අන්න මොකද්ද? මෙන්න මේ නාගයෙක් ඉන්නවා, ඒ නාගයා ඔබට හිංසා නොකරවා කියලා තුන්වෙනි වරටත් කියනවා. කිව්වට මොකද බුදුරජාණන් වහන්සේ කියනවා, නාගයා ගැන මම බලා ගන්නම්, අන්න උඹ ගිනිහල්ගේ ඉන්න ඉඩ දීපන් කියලා. අන්තිමට යම් කිසි විදියක කියන. කිව්වට පස්සේ කියනවා අරේ එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඔබ වහන්සේ ගිනිහල් ගෙට වෙලා ඉන්න කියලා ඔන්න තමන්ගේ අනුමැතිය ලබා දෙනවා. ඉතින් ලබා දුන්නාම මොකද? ඉතින් ගියාට පස්සේ බලනකොට ඇත්තටම ඉන්නව නායක. ඉතින් අරක් ගත්ත නායක ඉන්නවා. ඉතින් මේ නායා කැමති නැහැ මේක ඇතුලේ එන කෙනෙක් කැවිලා පදිංචි වෙනවට. අර හුඹහයි ඉන්න නායක වගේ තමයි ඉතින්. නයා වැදගත්තට මොකද? හුඹහ නයාගේ ගේ කියලා හිතාගෙන ඉදiata මොකද? මේක ඇත්තටම වීයෝ හදපු දෙයක්. අරක ගිහිල්ලා පදිංචි වෙනවා. පදිංචි වෙලා ඊට පස්සේ කල්පනා කරනවා මේකට වෙන එකෙක්ට මම එන්න දෙන්නේ නැහැ. ඔන්න ඔයගේ ස්වරූපයක් තමයි නාගයන්ගේ තියෙන්නේ. ඉතින් කී කොහොම හරි ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නවා. දැන් ඉතින් සමනේක් ඇවිල්ලා මේකේ ඉන්නවා. ඉතින් ඉන්නකොට මේ නාගයාගේ කැමැත්තක් නැහැ. මේ නාග ස්වරූපයෙන් අඳුන්නන්නේ යම් කිසි අසුර ස්වරූපයක් තමයි මෙතන අඳුන්වන්නේ. නිකන් ඔය තිරිසන් නාග නෙමෙයි. ඒ වෙනුවට අර නාග භවන කියලා අහලා ඇති. මේ මුහුදේ ඉන්න නාගයෝ කියලා අහලා ඇති. අන්න ඒ වගේ ස්වරූපයක් තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඒ විදිහට ඉන්නකොට මොකද කරන්නේ? කල්පනා කරනවා මෙන්න මේ ශ්‍රමණයා එළෙව්වොත් හොඳයි කියලා. මොකද කරන්නේ? නොයෙකුත් උපක්‍රමය දෙනවා. දුම් පිඹිනවා, ගිනි පිඹිනවා, ඔය වගේ නොයෙකුත් කටයුතු කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? නාගයා දුම් පිඹිනකොට බුදුනුත් දුම් පිඹිනවා. නාගයා ගිනි පිඹිනකොට බුදුනුත් ගිනි පිඹිනවා. ඉතින් ඔහොම ඔහොම රාත්‍රිය ගෙවෙනවා. ඉතින් ගෙවෙනකොට මේ ජටිල පිරිස වට වෙලා කල්පනා කරනවා අප්පා ගිනිහල් ගේ පුරාවට දුම් දානවා. ගිනි නගිනවා. අනේ ඉතින් අර බොහොම ලස්සන රූපයක් තියුණ ශ්‍රමණයා මේ නාගයා විසින් විපතට පත් කළා තියේ. උදේ වෙනකොට ශ්‍රමණයාගේ අලු ටික තමයි අපිට හොයාගන්න වෙන්නේ කියලා ඔන්න ඔහොම ඉතින් වටපිටාවට එක් රැස් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම බලාගෙන ඉඳලා උදේ වුණාට පස්සේ බලනකොට මෙන්න ගිනිහල්ගේ ඉන්නෙක් මිල අර ශ්‍රමණ බවත් ගෞතමයන් ඒ මහා ශ්‍රමණයා කියලා හඳුන්වන ඒ පිරිස හඳුන්වන්නේ මහා ශ්‍රමණයා කියලා. මහා ශ්‍රමණයා බොහොම විවේකීව නික්මිලා එනවා. ඇවිල්ලා කියනවා පාත්‍රය අරගෙන ඇවිල්ලා කියනවා මෙන්න උරුවෙල කාස්සප උඹේ නාගයා මෙන්න මේ පාත්‍රය ඇතුලේ තියෙනවා ඉන්නවා උඹ ඕන එකක් කරගනින් කියලා. අන්න නාගයාව බාර දෙනවා උරුවෙල කාස්සප. ඔන්න ඒ විදිහට යම්කිසි හැඟවීමක් යම්කිසි සලකුණක් කරනවා ඔබට වැඩිය දක්ෂයෙක් ඔබට වැඩිය දැනුවත් භාවයක් තියෙන පුද්ගලෙක් මෙන්න මේ ලෝකෙ පහළ වෙලා තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා. බුදුන් සමීපේ තමයි උඹ ඉන්නේ කියලා යම්කිසි සලකුණක් සංඥාවක් කරනවා. ඉතින් මෙහෙම සංඥා සලකුණු කරාට මොකද මේ උරුවෙල කාස්සපට අර කාලයක් තිස්සේ අරගත්ත මතවාදී කාලයක් තිස්සේ අරගත්ත ඒ දිට්ඨිය මේකට හරස් වෙනවා. ඉතින් කල්පනා කරනවා මේ මහා ශ්‍රමණයා බොහොම බලගත්තු කෙනෙක් පාටයි. බොහොම ශක්තියක් තියෙන කෙනෙක් පාටයි. හැබැයි මම වගේ රහතෙක් නම් නෙමෙයි කියලා තමයි හිතන්නේ. මොකද හිතන්නේ මම වගේ රහත් නෙමෙයි කියලා තමයි හිතන්නේ. ඉතින් ඔන්න ඔහොම හිතනවා. ඊට පස්සේ ඔන්න කියනවා හැබැයි යම් කිසි පැහැදීමකුත් ඇති වෙනවා. මොකද මේ විදිහේ අමුතුම විදිහේ ක්‍රියාවක් කරා. ඉතින් කියනවා ඔබ මේ ආසල සමීපෙට වෙලා ඉන්න. මේ අසල වනරෝදේ කල්ගත කරන්න අපි ඔබට දානෙන් උපස්ථාන කරන්න. දවල් ආහාර වේල ඔබට ලබා දෙන්නම් කියලා යම් කිසි ආරාධනාවක් කරනවා. ඉතින් ආරාධනාවත් එක්ක බුදුරජාණන් වහන්සේ දින කිහිපයක් යම් කිසි කාලයක් පුරාවට මෙතන කල්ගත කරනවා. ඉතින් ඔහොම කල්ගත කරනකොට නොයෙකුත් ආශ්චර්ය අද්භූත දේවල් දක්නට ලැබෙනවා. මේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා දක්නට ලැබෙනවා. මේ විදිහේ මට වැඩිය යම් කිසි හැකියාවක් තියෙන දක්ෂභාවයක් තියෙන පුරුෂයෙක් මේ ලෝකෙ පහළ වෙලා ඉන්නවා කියලා දක්නට ලැබෙනවා. එහෙම දක්නට ලැබුණාට මොකද මේ එක එක සිදුවීමක් සිදුවෙන හැම අවස්ථාවෙම මෙන්න මේ උරුවෙල කාශ්‍යපගේ කල්පනාව මොකද්ද? මේ මහා ශ්‍රමණයා බොහොම දක්ෂයෙක්, බොහොම ඍද්ධි සම්පන්න කෙනෙක්, බොහොම හැකියාවල් තියෙන කෙනෙක්. හැබැයි මම වගේ රහතෙක් නන් නෙමෙයි. හැබැයි මම වගේ රහතෙක් නන් නෙමෙයි කියලා තමයි කල්පනා කරන්නේ. ඉතින් ඔහොම විවිධ සිදුවීම් වෙලා එක්තරා අවස්ථාවක මේ ජටිල යෝගිනි පුදන්න දරපලනවා. ඉතින් අපි අර පටන් ගත්ත උපමාව දරපලනවා. ඉතින් දරපලනකොට මේ දරකොට ටික පැලෙන්නේ නැහැ. බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් කල්පනා කරනවා මේක නම් මේ මහා ශ්‍රමණයාගේ වැඩක් තමයි. මේ ඔහු තමයි මේ අපේ දරපලන එක වළක්වලා තියෙන්නේ. ගිහිල්ලා විමසා සිටිනවා. ස්වාමීනි මේ දර පැලෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ දර පලන්න දුමනාව තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා එසේය ස්වාමීනි මේ දර පලන තමයි දුමනාව තියෙන්නේ. අහලන් දර පැලේවා කියලා කියනවා. කිව්ව ගා මොකද වෙන්නේ? අන්න දර කොට ටික පැලිලා කැබලි වලට වෙන් වෙලා යනවා. ඉතින් ඒ අවස්ථාවේ මොකද්ද හිතන්නේ? අන්න මේ මහා ශ්‍රමණයා බොහොම දක්ෂයෙක්. හැබැයි මාමා වගේ නම් රහතෙක් නෙමෙයි කියලා හිතනවා. ඊට පස්සේ යම් කිසි අවස්ථාවක ගිනි පුදන්න ගිනි දැල් වෙන්නේ නැහැ. ගිනි දැල් වෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? කල්පනා කරනවා මේකත් මොකක් හරි මේ කරපු ජිල් මාට් එකක් තමයි. මේ මහා ශ්‍රමණයාගේ වැඩක් තමයි කියලා ගිහිල්ලා කියනවා, ස්වාමීනි මේ ගිනි දැල් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආනෝ ගිනි දැල්ලන්න දොමනාව තියෙන්නේ. එහෙමයි ස්වාමීනි, ගිනි දැල්ලන්න තමයි උමනාව තියෙන්නේ. ආ එහෙනම් ගිනි දැල් වේවා කිව්වහම මොකද වෙන්නේ? අන්න ගිනි කබල් 500ක් තමුන් විසින්ම දැල් වෙනවා. ඉතින් ඒත් කල්පනා කරනවා මොකද්ද අන්න මේ මහා ශ්‍රමණයා බොහොම දක්ෂයෙක්. හැබැයි මම වගේ නම් රහතෙක් නෙමෙයි. ඉතින් ඕකම තමයි නැවත නැවත මේ තැනැත්තගේ හිතට එන්නේ. මම වගේ නම් රහතෙක් නෙමෙයි. මම වගේ නම් රහතෙක් නෙමෙයි කියලා තමයි අදහස එන්නේ. ඉතින් අපි මේ එකතු වෙලා ඉන්න පිරිසත් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයක් යම් යම් පමණකට දරා ගන්න උත්සාහයක් දරන පිරිසක්. ඉතින් එතකොට අපි බැලුවොත් මෙන්න මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්තහම, මේ විදිහේ වැඩ කටයුත්තකට යෙදුණහම අන්න අපිටත් හරස් වෙනවා මෙන්න මේ වගේ මතවාදයක්. මොකද්ද විශේෂයෙන් අපි නැවත නැවත හිතනවා මේ කියන කතාවේ යම් කිසි සත්‍යතාවයක් තියෙනවා. හැබැයි මම වගේ නම් රහතෙක් නෙමෙයි කියලා හිතෙන ගතියක් අපි කාතුලත් බොහෝ විට දක්නට පුළුවන්. අන්න ඒකම අපිට හරස් වෙනවා මෙන්න මේ බුදුන් දැකීම සඳහා, බුදුන්ගේ වචනයක් ඇසීම සඳහා, මෙන්න මේ වඩන ප්‍රතිපදාවට මෙන්න මේ වගේ මතවාද හරස් වෙනවා. ඉතින් ඒ හරස් වුණ පමණින් අපිට ඒක පෙනෙන්නෙත් නැහැ. ඒ විදිහට ඒව අත්හරින්නත් බෑ. මොකද හේතුව මේ බොහෝ කාලයක් පුරාවට සංසාර ගමනක් පුරාවට එක් රැස් කරගත නොයෙකුත් වැරදි මත, නොයෙකුත් මාන, නොයෙකුත් කාමයන් පිළිබඳ හැඟීම් අපි තුල තිබෙන නිසා. ඉතින් නැවත නැවත අන්න අර විදිහට බුදු කෙනෙක්ගේ වචනයක් ඇහුණට, බුදු කෙනෙක්ගේ ක්‍රියාවක් ඇහුණට, බුදු කෙනෙක්ගේ උපදේශයක් ඇහුණට අපිට නැවත නැවත කල්පනා වෙනවා මොකද්ද මේ මම වගේ නම් රහතෙක් නෙමෙයි, මම වගේ නම් වැඩකාරයෙක් නෙමෙයි කියලා තමයි හිතෙන්නේ. නොයෙ විදිහේ ගැටලුවක් අපේ ජීවිතවල යම් කිසි පමණක තියෙනවා. විශේෂයෙන් මේ වගේ ප්‍රතිපදාවකට බැසගත්තාම, මේ වගේ හිත හුරු කරන ප්‍රතිපදාවකට බැසගත්තාම ඕක වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා එනවා. වැඩි වැඩියෙන් ඉස්මතු වෙලා එනවා. අර විදිහට පිංකම් කරගෙන ගස් වටේ කැරකි කැරකි ඉඳියට, ඒ නොයෙකුත් පුද පූජා පවත්වමින් ඉඳියට, දන් දෙමින් ඉඳියට ගොඩක් වෙලාවට මේ වගේ දේවල් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒවා තව තවත් පෝෂණය වෙන එක තමයි ඒවෙන් වෙන්නේ. මොකද්ද? නැවත නැවත දන් දීම් තුලින් අර මාන පෝෂණය වෙන්න පුළුවන්. නැවත නැවත නොයෙකුත් පින්කම් කිරීම තුලින් මම තමයි මේ පිරිසක් වට කරගෙන, මේ ගෝලියෝ ටිකක් වට කරගෙන, අර විදියට 500ක් පිරිස වට කරගෙන ලොකු ලොකු පින්කම් සිද්ධ කරන්නේ කියලා යම් කිසි මානයක්, යම් කිසි දික්තියක් ඔලුවට වැටෙන්න පුළුවන්. නමුත් මේ විදිහේ සරලත්වයේ තුලින් යන ගමනකට, හිත පුරුදු කිරීමකට, හිත හුරු කිරීමකට කෙනෙක් බැසගත්තොත් අන්න ඒ තැනත්තට නොයෙකුත් අදහස් උදහස්, නොයෙකුත් දේවල් මෙන්න මේ ප්‍රතිපදාවට හරස් වෙලා එනවා. අර මම වගේ නම් රහතෙක් නෙමෙයි කියලා හරස් වෙලා එනවා. විශේෂයෙන් කෙනෙක් අලුතෙන් අහම, ඉතින් යම් කිසි පමණක අපිට අනුකම්පාවක් සිද්ධ කළ යුතුයි, යම් කිසි පමණක වෙහෙසක් දැරිය යුතුයි. මොකද්ද මේ තැනැත්තා අන්න සිහිය ගැන කතා කරන්න ගියාට මොකද, සිහිය පිහිටවපු ආකාරය ගැන ප්‍රකාශ කරන්න ගියාට මොකද, මේ තැනැත්තා නැවත නැවත ගසන්නේ අර තමුන්ගේ පම්පෝරි තමයි. තමුන් කාලයක් තිස්සේ එක් රැස් කරගත්ත දේවල් පිළිබඳ විස්තර තමයි මේ තැනැත්තා කියන්නේ. මොකද්ද හේතුව? අන්න ගාලයක් තිස්සේ මේ නොයෙකුත් අදහස් උදහස් දිට්ටි ඔලුවට දාගනිමින්, ඒවා කෙරෙහි විශ්වාසය තබමින් කල්ගත කරලා තියෙන නිසා. ඉතින් නමුත් ටිකෙන් ටික මේ වගේ ඒ යම් කිසි වටපිටාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගේ ඉවසීමකුත් සමග, ඒ වගේම මේ ප්‍රතිපදාව වැඩිීමේ ප්‍රතිඵලයත් සමග, මේ තැනැත්තට යම් කිසි පමණක මේ ශක්තිය දියුණු කරගන්න හැකියාවක් එනවා. යම් කිසි පමණකට මේ ප්‍රතිපදාවට බැසගන්න හැකියාවක් එනවා. අනර විදිහට නැවත නැවත යෙදීම තුලින් අපි හිතමු සිහිය වඩන්න, සතිමත් බව පුරුදු කරන්න එළඹෙන කෙනෙක් වුණත් අන්න විවේකීව සක්මන් කරනකොට, විවේකීව වාඩි වෙලා ඉන්නකොට මේ තැනැත්තාගේ හිතට නැවත නැවත ගලාගෙන එන්නේ අන්න අර විදිහේ නොයෙකුත් දාගත්ත අදහස් උදහස් තමයි. නොයෙකුත් මාන තමයි මේ තැනත්තගේ හිතට ගලාගෙන එන්නේ. ඉතින් නොයෙකුත් පම්පෝරි ගහනවා ඔය කමටහන් වාර්තාවල සමහර විට දක්නට ලැබෙනවා තමුන්ගේ කෙරුවාවල් පිළිබඳ සඳහන්. මොකක්ද හේතුව? අන්න අර වැඩේ කරගෙන යනකොට අර පරණ එකක් ඉදිරිපත් වෙලා, පරණ එකක් ඇවිල්ලා. ඉතින් මේ තැනත්තාගේ කමටහන් වාර්තාව අහලා බැලුවහම මොකක්ද ඒකේ වැඩි හරියක් තියෙන්නේ? අන්න මම වගේ නම් රහතෙක් නෙමෙයි, මම වගේ නම් රහතෙක් නෙමෙයි කියන අදහසක් තමයි ඕක පුරාවට තියෙන්නේ. ඒ විදිහේ දෙයක් අපිට දක්නට පුළුවන්. ඊළඟට ඔය සාමාන්‍ය කෙනෙක් ආවත් ඉතින් කියන්නේ ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ මේ වගේ වැඩ කරපු කෙනෙක්, මම මේ මේ වගේ දේවල් ලබාගත්ත කෙනෙක්, ළඟා කරගත්ත කෙනෙක්, මට මෙන්න මේ මේ වගේ වස්තු සම්භාර තියෙනවා කියලා ඉතින් ඇවිල්ලා කියනවා. මේ කාටද කියන්නේ? මේ යම් ඔක්කොම තියෙන ඒවා තැරලා ඇවිල්ලා මෙන්න මේ පැවිදි ජීවිතයක් පුරණ කෙනෙක්ට කියන්නේ. ඉතින් ඔච්චර ඔච්චර පම්පෝරි ගැව්වත් ඔතනින් එහාට ඇති දෙයක් පෙන්වන්න පුළුවන් කෙනෙක්ට නෙමෙයි කියන්නේ. මේක මේ යම් කිසි දෙයක් රාගත්ත වස්තු සම්භාරයක් තියෙන, පවුලක් තියෙන, යාන වාහනයක් තියෙන කෙනෙක්ට නෙමෙයි කියන්නේ. නමුත් ඉතින් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙච්චර මෙච්චර පම්පෝරියක් මට තියෙනවා කියලා ඇවිල්ලා කියනවා. ඉතින් ඒ කියන වෙලාවට ඉතින් බොහොම ඉවසීමෙන් අහගෙන ඉඳීමක්, අනුකම්පාවෙන් අහගෙන ඉඳීමක් තමයි සිද්ධ කළ යුතු. නැත්තම් දෙන්න තියෙන හරිම උත්තරේ තමයි මට එහෙමවත් දෙයක් නැහැ, මෙලෝ දෙයක් ඇති දෙයක් නැහැ, ඉතින් ඔය පම්පෝරිය මට ගැහුවා කියලා ඇති වැඩක් නැහැ කියලා දෙන තමයි හරිම උත්තරේ තියෙන්නේ. නමුත් ඉතින් අර ඉවසීමේ විවේකීව පොඩ්ඩක් අහගෙන ඉඳියොත් මේ තැනැත්තට යම් කිසි විදිහක පණිවිඩයක් දෙන්න පුළුවන්, ශක්තියක් දිනු වෙලා ඉන්න පුළුවන්. විශේෂයෙන් කිව්වොත් අන්න ඇත්ත තමයි නේද, හොඳ වැඩකාරයෙක් තමයි නේද ෂා, ඒ වගේ දේවලුත් කරලා තියෙනවාද කියලා කිව්වොත් අන්න තව ටිකක් පොඩ්ඩක් ස්වාමීන් වහන්සේයි මමයි අතර අමුතු කනෙක්ෂන් එකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මම කොහෙදී හරි දැකලා තියෙන පාටක් තියෙනවා කියන තරමට අන්න පොඩ්ඩක් තව බන්ධනේ වැඩි වෙලා එනවා. ඉතින් ඒ බන්ධනේ පාවිච්චි කළා හරි කමක් නැහැ. අන්න අපිට පුළුවන් වුණොත් මේ විදිහේ මතවාදයක් ඒ තැනැත්තගේ ඔළුවට දාන්න, මේ විදිහේ සංකල්පයක් ඒ තැනැත්තගේ ඔළුවට දාන්න, මේ සතිය වගේ සරල දෙයක් ඒ තැනැත්තට හුරු කරන්න. අන්න ඒක වැඩිම තුලින් අන්න අර තියෙන කුණු කන්දල් ටිකෙන් ටික ටිකෙන් ටික පොඩ්ඩක් දුර වෙලා යනවා කියලා අපිට අත්දකින්න පුළුවන්. අර විදිහට නැවත නැවත මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ මේ තැනැත්තට ලබා දීම තුළින්, මේ තැනැත්තට ඉදිරිපත් කිරීම තුළින් අන්න නැවත නැවත මේ තැනැත්තට තේරෙනවා මෙන්න මේ දක්ෂයෙක් පහළ වෙලා ඉන්නවා, බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා. හැබැයි මම වාගේ රහතෙක් නෙමෙයි කියලා අන්තිමට කියනවා. නමුත් නැවත නැවත කියවෙනවා බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා, මේ විදිහේ බොහොම දක්ෂ පුද්ගලයෙක් පහළ වෙලා ඉන්නවා, එයා බොහොම දක්ෂ විදිහට වැඩ කටයුතු කරනවා කියලා නැවත නැවත මේ තැනැත්තගේ හිතේ ප්‍රතිරාවයක් ඇති වෙනවා. මම කරාට වැඩි යම් කිසි වැඩ කෑල්ලක් මෙතන තියෙනවා කියලා ප්‍රතිරාවයක් ඇති වෙනවා. මම මේ දැනගෙන ඉන්න දැනුම් සම්භාරයට එහා ගියපු දැනුමක් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ සමීපේ තියෙනවා කියලා ප්‍රතිරාවයක් මේ හිතේ නැවත නැවත ඇති වෙනවා. ඉතින් ඔහොම ටිකෙන් ටික කල් ගෙවනකොට අර විදිහට බුදු කෙනෙක් ළඟට ඇවිල්ලා අනුකම්පා කරනකොට මෙන්න මේ කාලෙත් එක්ක මේ තැනැත්තගේ යම් කිසි පරිවර්තනයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම පරිවර්තනයක් උරුවෙල කාශ්‍යපගේ තුනා කියලා තමයි අපිට අහන්න තියෙන්නේ. ඉතින් මොකද්ද? ඔහොම කිය කී ඉඳලා 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 දැන් යම් කිසි විදිහක විශ්වාසයක උද්දීවුන වෙනවා. නමුත් මේ තැනැත්තගේ අරගත්ත මතේ කඩන්න තාම ශක්තියක් නැහැ. ඉතින් කිය කී ඉන්නවා මොකද්ද? මේ මම වගේ නම් රහතෙක් නෙමෙයි කිය කී ඉන්නවා. ඉතින් මහා ගං වතුරක් එනවා එක්තරා අවස්ථාවක. මේ සිදුවීම් ගණනාවක් වෙලා, එකක් දෙකක් නෙමෙයි, ගණනාවක් වෙලා. ඉතින් ඒවා කියන්න ගියොත් බණ කියන්න වෙන කියන්නේ වෙන්නේ නැහනේ. ඉතින් ඒක හින්දා තව කැමති කෙනෙක් ඉන්නවා නම් තව ටිකක් ඉතුරු ටිකක් පොඩ්ඩක් හොයලා කියෝ ගන්න. ඉතින් කොහොම හරි අන්න තව තව සිදුවීම් ගණනාවක් වෙලා යම් කිසි අවස්ථාවක මහා ගං වතුරක් එනවා. ඉතින් මේ කල්පනා කරනවා අප්පා මේ ගං වතුරට අපේ ප්‍රදේශෙම යට වෙලා ගියා, ප්‍රදේශෙම විපතටපත් වුණා. මේ මහා ශ්‍රමණයාට මොකක් හරි කරදරයක් වෙලාද දන්නේ නැහැ කියලා. මොකද කරන්නේ? ජටිලෙව ටිකකුත් ඔරුවට නැග්ගවගෙන ඉතින් අර මහා ශ්‍රමණයාව ගං අතුරෙන් බේරගන්න කියලා ඔරුව පැදගෙන යනවා. ඉතින් ඔරුව පැදගෙන යනකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? උපක්‍රමයක් විදිහට අන්න අර ගං වතුර මැද යම්කිසි තීරයක් වතුර හිස් කළා සක්මන් කරනවා. පොළවේ සක්මන් කරනවා ගං වතුර මැද. ඉතින් සක්මන් කරන ගමන් කල්පනා කරනවා මම මේ ගං වතුරෙන් යට වෙලා තියෙන පොළවේ පොළව මතු කරගෙන දුවිලි නගමින් සක්මන් කරා නම් හොඳයි කියලා අන්න එහෙම අදිෂ්ඨානයක් සහිතව සක්මන් කරනවා. ඉතින් සක්මන් කරනකොට මේ තැනත් ඇවිල්ලා උඩින් ගං වතුරෙන් ඇවිල්ලා බෝට්ටුවෙන් ඇවිල්ලා පොඩ්ඩක් බලලා අහනවා, මහා ශ්‍රමණේ ඔබට කරදරයක් නැද්ද කියලා අහනවා. ඊට පස්සේ ඔන්න අවුරුවට ඇවිල්ල කියනවා කාශ්‍යප මට කරදරයක් නෑ. ඊට පස්සේ මේ මහා උරුවෙල කාශ්‍යප කල්පනා කරනවා මොකද්ද මේ ගං අතුර මැද්දේ දුවිලි නගමින් වතුර වළක්වමින් සක්මන් කරනවා මේ මහා ශ්‍රමණයා. මහා ඉර්ධි ඇති කෙනෙක්, මහා බල සම්පන්න කෙනෙක්, හැබැයි මම වගේ නම් රහතෙක් නෙමෙයි කියලා නැවතත් අර කල්පනාවම එනවා. නැවතත් අර කල්පනාවම එනවා. අනේ එතකොට බුදුරජාණන් වහන්සේ අන්න සුදුසු අවස්ථාව ඇවිල්ලා කියලා දැනගන්න. මොකද කරන්නේ අර අර දර කොටේකට තමුන්ගේ උපරිම ශක්තිය යොදලා පහර දෙන තැනැත්තෙක් වගේ අන්න ඇවිලිලා තියෙනවා කියලා දැනගත්තාම තමුන්ගේ උපරිම ශක්තිය යොදලා පහර දෙන තැනැත්තෙක් වගේ මෙන්න මේ උරුවෙල කාශ්‍යපට යම් කිසි විදියක ප්‍රහාරයක් එල්ල කරනවා. මොකද්ද එල්ල කරන ප්‍රහාරේ? කාශ්‍යපය උඹට ඇති රහත් කමකුත් නෑ, ඒ වගේම රහත් මගක් තියනවා නම් ඒකට ආපු එකකුත් නෙමේ උඹ කියලා යම් කිසි විදියක නිග්‍රහයක් කරනවා. දැන් අර ගණනාවක් ඉවසලා 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 අන්තිම අවස්ථාවේ කියන උඹට ඇති රහත් කමකුත් නෑ, රහත් වෙන්න මාර්ගයක් තියනවා නම් ඒකට ආපු එකකුත් නෙමේ උඹ කියලා යම් කිසි නිග්‍රහයක් කරනවා. අන්නේ නිග්‍රහයත් එක්ක මොකද වෙන්නේ? මේ තැනත්තාගේ අර තියෙන යම් කිසි මාන දිට්ටි වගේ දේවල් බිඳිලා යන විදිහේ වචනයක් තමයි මෙතෙන්දි ප්‍රකාශ වෙන්නේ. අනේ අවස්ථාවේ මොකද කරන්නේ? අන්න කකුල් දෙක ඉස්සරහා වැටිලා කකුල් දෙක අල්ලගලා කියනවා, ශ්‍රමණ බවත් ගෞතමය මට මෙන්න මේ ශාසනේ පැවිද්ද ලබා දෙන්න, මට මේ ශාසනේ යම් කිසි ප්‍රතිපදාවක් පුරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා අන්න බුදු කෙනෙක්ගේ ඉස්සරහා වැටිලා කකුල් දෙක ඉස්සරහා වැටිලා යම් කිසි විදිහක ප්‍රකාශයක් කරනවා, යම් කිසි විදිහක යාචනාවක් කරනවා. ඉතින් ඔන්න ඔය යාචනේ බලන්න, ඔන්න ඔය සිදුවීම බලන්න, ඔන්න ඔතන තමයි හරියටම කමටහන සුද්ධ වෙන්නේ. අර උරුවෙල කාශ්‍යපගේ කමටහන ඔතන තමයි හරියටම සුද්ධ වෙන්නේ. අන්න ඒ සිදුවීම් ජාලයක් වෙලා නියම අවස්ථාවේදී, සුදුසු අවස්ථාවේදී අන්න බුදුරජාණන් වහන්සේ අර මහා කුළු ගෙඩියක් ඔසවලා පහර දෙන තැනත් එක් වගේ, බරපතල ප්‍රහාරයක් එල්ල කරන තැනත් එක් වගේ අන්න පහර දීමක් සිද්ධ කරනවා. අන්න ඒ අවස්ථාවේදී මේ තැනැත්තා බිඳිලා බිමට වැටෙනවා. අර බුදුන් ඉස්සරහා ඒ තමුන්ගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරනවා. අන්න ඒ විදිහට දිය වෙලා වැටෙනවා. අන්න බලන්න ඒ අවස්ථාවේදී තමයි සුදුසුම වෙලාව ඉදිරිපත් වෙලා එන්නේ. ඉතින් අපි යම් කිසි විටක අන්න කමටහන් වார்த்தාවලට සවන් දීගෙන ඉන්නකොට, මේ කමටහන් වார்த்தාවලට දෙන්න පිළිතුරු පිළිබඳ අහගෙන ඉන්නකොට ඔන්න ඔය වගේ සිදුවීම් විටක දක්නට පුළුවන්. ඉතින් බොහොම කලාතුරකින් තමයි ගැලපිලා එන්නේ. අර විදිහට අවස්ථා ගණනාව ගිහිල්ලා 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 යම් කිසි අවස්ථාවක ඔන්න ගැලපිලා එනවා සිදුවීමක්. ඒක සමහර වෙට මේ එදිනදා ජීවිතේ කටයුතු කරනකොට දක්නට අහන ලැබෙන සිදුවීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අර විදිහට ලියලා ප්‍රකාශ කරන සිදුවීමක් වෙන්න පුළුවන්. නමුත් එන්නේ සුදුසු අවස්ථාවේදී යම් කිසි විදිහක ප්‍රහාරයක් එල්ල කරොත් අනේ අවස්ථාවේදී මේ තැනැත්තගේ ඒ මතවාදෙ බිඳින්න පුළුවන් හැකියාවක් දක්නට ලැබෙනවා. ඉතින් කල්පනා කරන මේ හාමුදුරුවරු දවසකට එකක් කියනවා, දවසකට හොඳයි කියනවා, දවසකට නරකයි කියනවා, දවසකට ගුණ වර්ණනා කරනවා, දවසකට බානිනවා. මොකද්ද මේ ප්‍රතිපත්තිය කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇත්තටම ඒකම තමයි ප්‍රතිපත්තිය. දවසකට හොඳයි කියනවා, දවසකට නරකයි කියනවා, දවසකට ගුණ වර්ණනා කරනවා, දවසකට බානිනවා. ඕක තමයි නියමම ස්වරූපේ. අන්න සුදුසු සුදුසු අවස්ථාවේදී ඒ අයුරින් කටයුතු කරනවා, ඒ විදිහට කටයුතු කරනවා. ඉතින් බැනුමක් අහගන්න පුළුවන් නම්, ඔය විදිහට බුදු කෙනෙක්ගෙන් හරි කමක් නැහැ, බැනුමක් අහගන්න පුළුවන් නම් අන්න ඒ අවස්ථාවේ අපගේ ගොඩක් වෙලාවට කමටහන් හොඳට සුද්ධ වෙන පාටක්, නිවැරදිව සුද්ධ වෙන පාටක් අපිට දක්නට පුළුවන්. ඉතින් ඒ විදිහේ අවස්ථා ගැළපිලා එනවා අපිට දක්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක අන්න සුදුසු අවස්ථාවක ඒ විදිහ ප්‍රහාරයක් එල්ල වුණොත් මෙන්න මේ තැනත්තගේ තියෙන අර විදිහේ මානමද බෙදෙන්න පුළුවන් හැකියාවක් අපිට එනවා කියලා දක්නට පුළුවන්. ඉතින් විටක හිතෙනවා මේක මේ ද්වේෂයෙන් කරන ප්‍රකාශයක්ද කියලා. සමහර විට ද්වේෂයක් හිත ඇතුලේ තියෙන්නත් පුළුවන් යම් කිසි පමණක. නමුත් අන්න සුදුසු අවස්ථාවේදී අන්න යම් කිසි විදිහක ප්‍රතිචාරයක් ලැබුණා, නිවැරදි ප්‍රතිචාරයක් ලැබුණා. අන්නේ ප්‍රතිචාරයේ හේතු කොටගෙනම අන්න නිවැරදි දිසාවට මේ තැනැත්තට යොමු වෙන්න අවස්ථාවක් එනවා, යොමු වෙන්න හැකියාවක් ගැළපිලා එනවා. විශේෂයෙන් ඒ වගේ දෙයක් ගැළපිලා එන්නේ යම් කිසි වැඩකේදීලා, යම් කිසි බාහිර දූර කටයුත්තකේදීලා, යම් කිසි ඔළුව මේ වෙහෙසෝලා වැඩක් කරන වෙලාවට අන්න සුදුසු අවස්ථාව ගැළපිලා එනවා. සුදුසු අවස්ථාවේදී අන්න යම් කිසි කමටහනක් ඉදිරිපත් වෙලා එනවා කියලා අපට දක්නට පුළුවන්. ඉතින් ඔයගේ දේවල් දක්නට පුළුවන්. ඉතින් පහුගිය දවසක යම් කිසි දිවිීමක් වුණා. මොකද්ද කෙනෙක් ඇවිල්ලා ඔන්න ඉතින් දවස් 10ක් විතර ඉඳපු කෙනෙක්. ඉතින් ඔන්න මුලින් පළවෙනි දවස් ඉතින් බොහොම විවේකීව ඇවිල්ලා ස්වාමීන් වහන්සේ මං අලුතෙන් ආපු කෙනෙක්. අන්න මෙන්න මේ මගේ විස්තර තොරතුරු මෙන්න මගේ ඒ පුරවපු ආයුධම් පත්‍රය කියලා ඔය දේවල් ටික ගෙනහැරලා දැම්මා. ඊට පස්සේ දවස් 10 ගෙවුනට පස්සේ යනකොට මොකද කරන්නේ යන්න පණිවිඩකාරයෙක් කියලා ෆෝම් එක අරගෙන යන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් දක්නට පුළුවන්. ඉතින් ඊට පස්සේ පස්සේ ඇවිල්ලා අහනවා ඇයි ස්වාමීන් වහන්සේ මේ ෆෝම් එක සයින් කළා නැත්තේ කියලා. ඉතින් යම් කිසි වචන කිහිපයක් මමත් පිළිතුරක් ලබා දුන්නා. එක්තරා විදිහක මටත් ඉතින් හිතෙනවා මම ද්වේෂයෙන් ප්‍රකාශයක් කරාද කියලා. නමුත් අන්න සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට පිළිතුරක් ලැබුණා. ඉතින් එතනින් එහාට කරන්න දෙයක් නැහැ. මෙතනින් එහාට අනුකම්පාවක් කරන්න හැකියාවක් නැහැ. එනකොට ආපු විදිහටම යනකොටත් යන්න ඕනේ. එනකොට තියෙන ක්‍රමයටම යනකොටත් යන්න ඕනේ. නමුත් අන්න ටික දවසක් කාලයක් ගත වෙනකොට පණිවිඩකාරයෙක් කියලා බලනවා මේක ගෙන්න ගන්න පුළුවන් හැකියාවක් තියනවාද කියලා. අන්න ඒ අවස්ථාවේදී කමටහන් සුද්ධ වුණා නැතා වෙනම කතාවක්. අඩුම ගානේ මගේ කමටහන හරියට සුද්ධ වෙනවනේ. මගේ කමටහන හරියට සුද්ධ වෙනවා. නිවැරදි ප්‍රතිචාරේ ඉබේම දැක්ුවා වෙනවා. ඉතින් කෙනෙක් කල්පනා කරනවා සුදුසු අවස්ථාව නැතුව වුණත් යම්කිසි පහර දීමක් සිද්ධ කරා වෙන්න පුළුවන්. කමක් නැහැ. මොකද හේතුව අන්න බුදු කෙනෙක්ගේ දර්ශනය අපිට නැති නිසා, ඒ විදිය ශක්තියක් නැති නිසා අන්න යම්කිසි සුදුසු අවස්ථාවකදී සුදුසු විදිහට ප්‍රතික්‍රියාවක් දක්වන වා වෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රතික්‍රියාව ඒ වෙලාවට ගැලපෙනවා නොගැලපෙනවා කියන එක පස්සේ සාකච්ඡා කළ යුතු, පස්සේ කල්පනා කළ යුතු මතයක් විදිහට තමයි මට පේන්නේ. කොහොම නමුත් ඔයගේ සිදුවීම් අපිට දක්නට පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ප්‍රතිපදාවක් වඩනකොට, මේ වගේ ක්‍රියාවක් වෙනකොට අන්න අපි යම් කිසි විදිහක මෙන්න මේ විදිහේ සරලත්වය තුළින් යන ගමනක යෙදිලා ඉන්නකොට අපිට නොයෙකුත් විදියට මේ වගේ දේවල් නැවත නැවත ඇවිල්ලා බාධා කරන ආකාරයක්, නැවත නැවත ඇවිල්ලා අපිව පටලව ගන්න ආකාරයක් දක්නට පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී සුදුසු ආකාරයෙන් කටයුතු කිරීම තුළින්, සුදුසු විදිහට නිවැරදි මාර්ගය තෝර ගැනීම තුළින් අපිට මේ පාර එළි කරගන්න පුළුවන් කියලා කරන පරීක්ෂණයක තමයි අපි හැම දෙනාම යෙදිලා ඉන්නේ. ඉතින් විශේෂයෙන් මේ වගේ පරීක්ෂණයක් කරනකොට සිහිය පිහිටවන දෙයක් හුරු කරනකොට අපිට යම්කිසි නොයෙකුත් විදිහට මේ පණිවිඩය කියලා දෙන්න පුළුවන් ශක්තියක් අපි තුල දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම මේ දවස් කීපයකට කලින් යම්කිසි අවස්ථාවකට සම්බන්ධ වුණා. ඒ අවස්ථාවේදී අන්න මොකද්ද වුනේ? මෙන්න මේ මට ආගන්තුක දරුවෝ පිරිසක්, ඉතින් යම්කිසි විදිහක ඒ කාලයක් තිස්සේ වෙන ගුරුවරයෙක් යටතේ ඒ දේවල් පුරුදු කරපු දරුවෝ පිරිසක්. ඉතින් මොකද වෙන්නේ? මේ හැම වார்த்தාවෙම මට දක්නට තියෙන දේ තමයි, මට අහුවෙන දෝෂේ තමයි, ඉතින් යම්කිසි විදිහක කියනවා, හුස්ම ගැන කියනවා, පිම්බීම හැකිලිම ගැන කියනවා, එහෙම නැත්නම් සක්මනේ දැනෙන දැනීම ගැන කියනවා. නමුත් එතනින් එහාට තියෙන හැම දෙයක්ම මට බාධාවක් ඉදිරිපත් වුණා. මට ඩිස්ට්‍රැක්ෂන් එකක් ආවා කියන ස්වරූපෙන් තමයි අනිත් දේවල් ගැන කතා කරන්නේ. සද්දයක් ඇහුණත්, හිතවිල්ලක් ආවත්, ඔන්න ඔය අවස්ථාවල හැම වෙලේම සඳහන් කරන්නේ අන්න අර මගේ නිවස්නෙන් මාව ගැලවිලා ගියා, මම වැරදි තැනකට ගියා කියන ස්වරූපෙන් තමයි මේ වාර්තා හැම එකක්ම ඉදිරිපත් වුණේ. ඉතින් දීපු හැම උත්තරයක්ම දක්නට ලැබුණේ ගැළපිලා ආවේ මොකක් සඳහාද? අන්න අර ඒකෙන් ඉවත් කිරීම සඳහා. ඉතින් හිතෙනවා වෙලාවකට මේ මූල කර්මස්ථානේ ඉන්න එපා කියන ස්වරූපයක්ද මේ හාමුදුරන්ගේ තියෙන්නේ කියලා. එපාමනටම ඉතින් අනිත් පැත්තට බර වෙලා. ඉතින් දකුණට වැඩිය බර වුණාම කියනවා වමට යන්න, වමට යන්න, වමට යන්න කියලා. දකුණට වැඩිය බර එකාට දකුණට යන්න කියලා හරියන්නේ නැහැනේ. අන්න වමට බර වෙච්ච කෙනෙක් ඉන්නවා නම් කියනවා වෙන දවසක ඒ අවස්ථාව ගැලපිලා ආවොත් කියනවා අන්න එහෙනම් දකුණට යන්න, දකුණට යන්න කියලා. ඔන්න ඒ විදිහේ ආකාරයක් තමයි තියෙන්නේ. ඉතින් බලන්න මේ දරුවෙට කියලා දෙනකොට උනත් කියන්න හැම වෙලේම නිකන් ආනාපානෙන් බලන්න, හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා බලන්න. හැබැයි ඒකෙම ඉන්න ඕනේ නැහැ, ඒකෙම ඉන්න ඕනේ නැහැ. සද්දෙකට ගියොත් සද්දෙක ඉන්න බව දැනගන්න, හිතවිල්ලකට ගියොත් හිතවිල්ලක ඉන්න බව දැනගන්න. ඒවා දැන ගැනීමෙන් ඔය මහා අලාභයක්, මහා හානියක් වෙන්නේ නැහැ. හරියට වැඩි දක්ෂතාවයක් දිනු වෙනවා කියන ස්වරූපයක් පණිවිඩයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් අර ගන්න අරමුණ උනත් දැඩි ලෙස දරාගත්තොත්, දැඩි ලෙස අල්ලාගත්තොත් ඒ තැනත් ඒක අතාරින්නේ නැහැ. ඒ තැනත් ඒක අතාරින්නේ නැහැ. මේ කවුරු මොනවා කිව්වත් අතාරින්නේ නැහැ. ඉතින් හිතනවා මේ ආනාපානේ ඉන්න එක මට පහසුයි, ඇතුළෙන පිට වෙන හුස්මේ ඉන්න එක මට පහසුයි. නමුත් මේ හාමුදුරුව කියන සද්ද අහන්න කියලා සිහි. මේ හාමුදුරුව කියන හිතවිල්ලක් දිහා බලන්න කියලා සිහියෙන්. එහෙම කිව්වට මොකද, මම වගේ නම් රහතෙක් නෙමෙයි කියලා හදාසක් අන්න හිත ඇතුළෙන් එනවා. මේ විදිහ අදහසක් ගැළපීලා එනවා. ඉතින් ඒ ගැළපීම තුළින්ම නැවත නැවත අන්න අර දේවල් බාධා, මේක තමයි මගේ ආරක්ෂිත භූමිය. අර හිතවිලි ශබ්ද සිහියෙන් අහන්න, සිහියෙන් බලන්න පුළුවන් හැකියාවක් නැහැ කියන ආකාරයක් තමයි එන්නේ. ඉතින් අර යම්කිසි විදියක උපක්‍රමශීලීව දරාගත යුතු කමටහන අන්න දැඩි ලෙස ග්‍රහණය කරගෙන, දැඩි ලෙස අල්ලගෙන. ඉතින් අර දැලිපිහියා කමෝරාගත්ත ස්වරූපයක් තමයි තියෙන්නේ. දැලිපිහිය අල්ලනවා නම් යම්කිසි ආකාරයකට උපක්‍රමශීලීව අල්ලන්න ඕනේ. එහෙම නැතුව අර පිහියකින් අයිනවා වගේ දැලිපිහියක් අල්ලගත්තට ඒකෙන් පල ප්‍රයෝජනයක් ගන්න බෑ. මූණ හරි බෙල්ල හරි කැපිලා යන එක තමයි වෙන්නේ. අනේ ඒ වෙනකොට දැලිපිහිය යම්කිසි මට සිලිතු ආකාරයකින්, උපක්‍රමශීලී ආකාරයකින්, අතහැරින්න පුළුවන් වෙන ආකාරයකින් අල්ලන්න ඕනේ. අනේ ඒ විදිහේ ඇල්ලීමක් තමයි අපි හැම වෙලේම මෙන්න මේ සක්මනේ වම දකුණ කියන දෙයට උනත්, එහෙම නැත්නම් මේ ආනාපාන විදිහට දැනෙන හුස්ම ඇතුල්වීම පිටවීම ගැන උනත් දෙන්න ඕනේ අදහස. අනේ මේ විදිහට උපක්‍රමශීලීව අල්ලන්න, මේකම අල්ලන් ඉන්න ඕනේ නැහැ. සිහිය කියන සංකල්පය තමයි අපි දිනු කරන්නේ. හුස්ම පිළිබඳ සිහිය තියුණොත් හොඳයි. සද්දයක් පිළිබඳත් සිහිය තියන්න පුළුවන්. හිතවිල්ලක් පිළිබඳත් සිහිය තියන්න පුළුවන්. ඇවිදින වම දකුණ විදිහට සිහිය තියුණොත් හොඳයි. නමුත් වටපිටාවේ පේන දෙයක් ගැනත් සිහිය තියන්න පුළුවන්. මම දැන් මේ සක්මණ හරහා යන කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා කියන සිහිය තියන්න පුළුවන් කියලා අන්නේ විදිහට යම්කිසි මට සිලිටු ආකාරයකින් මේක අල්ලලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් දැඩි ලෙස ගත්තාම මොකද වෙන්නේ? ආයි අතාරින්නේ නැහැ. දැන් මට සමහර දරුවෝ දක්නට ලැබෙනවා මේ මීතිරිගල සතිපාසලේ. ඉතින් අර මුල් කාලේ, පරණ කාලේ යම්කිසි විදිහක ඒ ලැබිච්ච උපදේශක් දරාගත්ත දරුවෙක්. ඉතින් දැන් අලුත් විදිහට ওই වීඩියෝ එක බැලුවාම, ඒ සක්මන් පරියංග කරන වීඩියෝ එක බැලුවාම ඒකේ දෙන්නේ අමුතුම විදිහේ පණිවිඩයක්. අන්න අර යන යන තැනට දැනුවත් භාවයක් ඇති කර ගැනීමක්. ඒ දැනුවත් භාවය ඇති කරගෙන නැවත නැවත සක්මනට අවධානය පිහිටවීමක් විදිහේ පණිවිඩයක් තමයි දෙන්නේ. ඉතින් අර දරුවාට ලැබිලා තියෙන පණිවිඩේ කොච්චර දැඩි ලෙස අරන් තියනවද කිව්වොත්, අන්න හුස්ම ගැන මිසක් වෙන දෙයක් ගැන කතා කරන්න හැකියාවක්, ඒ පිළිබඳ කතා කරන්න නැමියාවක් මේ දරුවා තුළ නැහැ. ඉතින් අර දැඩි ලෙස අරගත්ත යම්කිසි අදහසක් තියෙනවා. ඉතින් එහාට ගියොත් වැරදිනවා කියන අදහසක් තියෙනවා. ඉතින් ඒ විදිහේ ගමනක් පුරුදු කරගත්තාම ඉතින් යම්කිසි දුරකට යන්න පුළුවන්. අනිවාර්යයෙන් යම්කිසි දුරක් යන්න පුළුවන්. නමුත් එතනින් එහාට ිරවීමක් තමයි ඉදිරිපත් වෙන්නේ. එතනින් එහාට පැටලීමක් තමයි ඉදිරිපත් වෙන්නේ. ඉතින් නැවත නැවත මුලට එනවා. මුල ඉඳලා අර යම්කිසි දුරක් යනවා. ආපහු මුලට එනවා. නැවතත් ඒ දුර යනවා. ඔන්න ඔය විදිහේ අර අපි අර ප්‍රෝග්‍රෑමින් වල තියෙන never ending loop කියලා, අන්න ඒ වගේ loop එකක් ඇතුලේ තමයි ওই ගමන තියෙන්නේ. නමුත් එතනින් එහාට ගමනක් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම්, එතනින් ඉදිරියේ ප්‍රතිපදාවක් යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම්, අන්න ඒ තැනතර දවසක මේ හුස්ම උනත් අතාරින්න අවස්ථාවක් යලපිලා එනවා. හුස්ම අතෑරිය පමණින්, හුස්ම අතෑරලා ලැබෙච්ච පහසුවත් එක්ක ඒ ගමනේ ඉතුරු කොටස යවෙනවා කියන එක අදකින්න පුළුවන්. ඉතින් අර විදිහේ මතවාදයකට හෙළුණොත් මොකද වෙන්නේ? අන්න අවුරුදු ගණනක්, අවුරුදු 10ක් මේ වැඩේ ප්‍රතිපදාවේ වැඩුවත්, ඒ විදිහට උත්සාහ කරත් අන්න තමුන්ගේ ජීවිතේ යම් පමණකට හරි පැහැදිලිතාවයක් වෙනසක් ඇති නොවුනා කියලා මේ තැනතර දක්නට පුළුවන්. මේ දරපු උත්සාහයේ ලොකු ප්‍රතිඵලයක් නැති වුණා කියලා දක්නට පුළුවන්. මෙන්න මේ විදිහට අවුරුදු ගාණක් පුරාවට මම මේ දේ කරාට මොකද? අනේ ඒකේ එච්චර ප්‍රයෝජනයක් මට තාම දක්නට නැහැ කියලා මෙන්න මේ විදිහේ අත්දැකීම් තමයි අපිට ඉදිරිපත් වෙලා ඉන්නේ. ඉතින් එන්නේ වගේ ප්‍රතිපදාවක් යෙදෙන පිරිසක් අපි ඉතින් හැකි පමණින්, ශක්ති පමණින් මේ විදිහට පැහැදිලි කරගන්න බලමු. ඉතින් මම ගාථා ටිකක් ඉදිරියෙන් තියාගෙන තමයි මේ කතාව පටන් ගත්තේ. නමුත් මේක කියාගෙන යනකොට ඉතින් වෙලාව මදි වුණා. ඒ වගේම මේ උරුවේල කාශ්‍යප කතාවෙත් තව ටිකක් ඉස්සරහට මේකේ තියෙනවා. ඉතින් ඒ ටිකත් අපි ඉදිරියේදී ගැන හැර දක්වමු. ඉදිරියේදී පැහැදිලි කරගන්න බලමු. ඒ අතරේ මෙන්න මේ ගාථා ටිකත් ආපහු කියලා අපිට පුළුවන් වෙයි ඊළඟ සතියේත් මේ ධර්ම දේශනාව පටන් ගන්න. ඉතින් අපි ඉතුරු භාගය ඊළඟ සතියේ තියාගෙන අද මේ අවස්ථාවෙන් මේ ධර්ම දේශනාව අවසන් කරන්න යෙදෙමු. ඉතින් ඒ සඳහා මම කැමති නැවතත් මතක් කරන්න මෙන්න මේ දාන කරපු ධර්ම දේශනාව ආරාර විදිහේ මතවාද අදහස් උදහස් දැඩිව ගත දේවල් අපේ හිතේ තියෙනවා නම් අර මම වගේ රහතෙක් නෙමෙයි කියලා අදහසක් තියෙනවා නම් අන්න ඒ වගේ වදුරු වීම සඳහා ඒ වෙන් ටිකක් අත් මිදීම සඳහා හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු. අමිනාස හදාපට නිකිත ප්‍රශ්න තියෙනවා පහක්.
පහක් තියෙනවනේ. එලා මදි වෙන්නද?
අය බලමු ස්වාමීන් වහන්සේ මේ ඉතින් විදිහට කරලා ඊළඟ සමාන්ත ඉදිරි කර ගන්න පුළුවන්. ප්‍රශ්නේ ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ.
හොඳයි අපි එහෙනම් ඉදිරියට යමු.
ආදී ගරු ස්වාමීන් වහන්සේ අක්මන දෙපතුලට හිත යොමු කර පුරුදු පාරක් දිගේ ගමන ඇරඹෙමි. පළමු පියවර දෙක තුනෙන් පසුව සක්මන નિરાයාස වෙයි. නම් පතුලෙහි තෙරපීම් ලිහිල් වීම අයෙහි පහළ කොටසෙහි හන්දි නැවි දිගහැරි රටාවකට ක්‍රියාත්මක වන ආකාරය ඉස්කබල මුදුනෙහි ගැස්සීම හා ජීවයක් නැති කවක් අයක් ඔල්මනක් ඇවිදින ආකාරය දකි. ඉත සක්මන සමග යාවී ඇත. ක්‍රමයෙන් සිතිවිලි ගලනයක් පටන් ගනි. මුලින් එන ඒවා සියුම්ය, ඇබැලිය, දුර්වලය. ඒ අතරින්ද නිරායාස සක්මන පෙනෙයි. බාධාවක් නැත. සක්මන අතහැර සිතිවිල්ලක පැටලී ඇති බව දැනගන්නේ කෙටි ප්‍රපංච වීමකට පසුවයි. එවිට හිතේ සියුම් ආතතියක් ගොඩනැගෙන බව දැනේ. පහාම ප්‍රපංච නැවතී හිත නිදහස්ව පවතී. කෙටි දුරක් හා කාලයක් ඉතින් නොදැනීම ගෙවුණු බව දැනේ. නැවතත් නිරායාස සක්මනට හිත යොමු වේ. සක්මන් කාලයේ පුරාවට නිරායාස සක්මන් සිතිවිලි සමග හාදවීම ඉදහස් සිතත් නොදන්නා කාලයක් මාරුවට සිදුවේ. මේ පැයක ගමනින් කායික වේදාවක් නැත. සැහැල්ලුවක් ප්‍රබෝධයක් ඇත. ඔබ වහන්සේගේ අදහස් හා උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව.
හොඳයි. එතකොට සක්මන කෙරෙන විදිය හොඳයි. ඉතින් අර මුලින් අපි පටන් ගන්නකොට යම් කිසි ආයාස කර ගමනක යෙදුනට ඇත්තටම નિરાයාස ගමනක් තමයි ටිකක් වෙලා යනකොට ටික කාලයක් හුරු කරනකොට ඉදිරිපත් වෙන්නේ ওই දෙකේදීම සක්මන් පරයන්ග දෙකේදීම. ඉතින් ඒ අවස්ථාවේදී අපිට දක්නට පුළුවනි මෙන්න මේ වගේ චූටි චූටි සිදුවිලි වලින් පටන් ගන්නතර මොකද අන්න අර බරපතල බොහොම මුල් බැසගත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. නොයිකුත් අතීතයේ වෙච්ච සිදුවීම් ඉදිරිපත් වෙලා එනවා. අනාගතයේ තියෙන ප්‍රශ්න ගැටලු ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒවැ දිගේ ටිකක් ප්‍රපංච කරන ස්වභාවයකින් යනවා කියලා අපිට අත්දකින්නට පුළුවන්. මතකද දැන්නේ අපි කලින් දවසක සක්මන පිළිබඳ යම්කිසි ධර්ම දේශනාවක් කරා. එදෙන්දී මම මේ යම්කිසි උපමා කතාවක් විදිහට යම්කිසි දෙයක් ගැන හැර දක්වුවා. මෙන්න මේ යම්කිසි තැනැත්තියක් ඒ ජීවිතයේ වෙච්ච දුක්ඛම් කටළු අතරින් අනේ යම්කිසි ගාමනකේ දෙන කතාවක්. ඒ ගාමනකේ දෙද්දී අනේ ඉතින් ස්වභාව ධර්මයත් එක්ක කැලෑවක් මැද්දෙන් ඔහේ ඇවිදගෙන යනවා. දින ගණනාවක්, සති ගණනාවක්, මාස ගණනාවක් පුරාවට ඇවිදගෙන යනවා. ඉතින් ඇවිදගෙන යනකොට නොයෙකුත් දේවල් ඉදිරිපත් වෙලා එනවා. අර තමුන්ගේ අතීතේ වෙච්ච දේවල්, අතීතේ නැති වෙලා ගිය හිතවත්තු, ඔය වගේ දේවල් ඉදිරිපත් වෙලා එනවා. නොයෙකුත් දුර්ලකම් තියනවා නම්, අඩුපාඩු තියනවා නම්, ඒ අඩුපාඩු දුර්ලකම් ඉදිරිපත් වෙලා එනවා. ඔන්න ඔය විදිහට දේවල් ඉදිරිපත් වෙලා එද්දි මේ තැනැත්ති තින් විට එක හඬා වැළපෙනවා. විට එක සතුටු වෙනවා දේවල් මතක් වෙලා. විට එක අර ඇබ්බැහි වලින් ලොකු පීඩාවකට ලක් වෙනවා. ඔන්න ඔය විදිහ දේවල් වලට මුහුණ දෙමින් තමයි මේ ගමනේ යෙදෙන්නේ. ඉතින් එන්නේ වගේ දෙයක් අපින මේ සක්මන හුරු කරනකොට දක්නට පුළුවන්. අර ඉතින් පොඩ්ඩක් નિરાයාස වෙච්ච ගමන් එන්නේ අර විදිහේ දේවල් ටිකක් තමයි. අර දුරලයි කියලා හිතෙන අපේ ජීවිතේ ප්‍රශ්න ගැටළු වුණා කියලා හිතෙන මගේ දුරලකම් කියන දේවල් තමයි ඉදිරිපත් වෙලා එන්නේ. මාරයා ඉතින් ආයේ නිකන් ඔය ශක්තිමත් ඇඟ වලින් අල්ලන්නේ නැහැ. හරියටම තන බලලා තමයි අල්ලන්නේ. එහෙම තනින් අහුවෙලා නැත්තම් තාම ළඟදීව බලාපොරොත්තු වෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍ය ජීවිතවලදී අපේ තියෙන දුර්ලකම් තියනවද? සාමාන්‍ය ජීවිතවලදී අපි වෙහෙසුන දේවල් තියනවද? අන්නේ දේවල් තමයි අනිවාර්යෙන් ඉදිරිපත් වෙලා එන්නේ. අර මුලින් කසකාරය වගේ නිකන් ලාවට හිතවිල්ලක් දෙයක් ආවට මොකද? ටික කාලයක් යනකොට අර දේවල් ඉදිරිපත් වෙලා එනවා. ඉතින් ඒකෙන් පලායාමෙන් ওই ප්‍රතිපදාව වඩා ගන්න බෑ. ප්‍රපංච වෙනවා කියලත් හිතෙනවා. නමුත් ඒකත් එක්ක ඉන්නකොට ඉන්නකොට තේරෙනවා මේකේ නිකන් යම්කිසි සුවසේවාවක් සිද්ධ වෙනවා. මේ බොක්කේ තියෙන ටික යන්න එපා එළියට. බොක්කේ තියෙන ටික එළියට යන්න ඕනේ. එහේ එතකොට තමයි බොක්ක සුද්ධ වෙන්නේ. අසනීපේ බඩේ අමාරු අඩු වෙන්නේ එතකොට තමයි. එහෙම නැතු අඩුවීමක් අපිට දක්නට නැහැ. ඉතින් ඒ වගේ දේවල් හොඳට හොඳට යන්න දෙන්න ඕනේ. හොඳට හොඳට නික්මෙන්න දෙන්න ඕනේ. ඒ නික්මෙන නික්මෙන පාරයක් පාසා ඒකට අපි සාදර වෙන වාරයක් පාසා අපේ ඇතුළත සුවසේවාවක් සිද්ධ වෙනවා. ඉතින් අපි කියනවා කෙලෙස් දුරු කිරීම කියලා. කෙලෙස් දුරු කරන්නේ කොහොමද? ඒ ටික දන්නේ නැතුව මේවායි මගේ තියෙන බඩුත් කියලා දැනගන්නේ නැතුව කොහොමද මේක දුරු කරන්නේ? එහෙම දුරු කරන්න බෑ. ඒ වෙනුවට අන්න ඒවට අවස්ථාවක් දුන්නාම ඒවා ඉදිරිපත් වෙලා එනවා. ඒගොල්ලන්ගේ රංගනයක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඇත්තටම වෙහෙසකාරී. ඉතින් මොකද කරන්නේ? වෙහෙසකාරී. නමුත් ටිකෙන් ටික මුහුණ දීමේ ශක්තියක් දියුණු වෙලා එනවා. ඒ ශක්තිය පිළිබඳ අදහසක් තමයි ওই වார்த்தාවේ තියෙන්නේ. ඉතින් එන්නේ ඒ ශක්තියත් එක්ක අපි බලනවා මේවෙන් පලා යනවා වෙනුවට මේකට මුණ දෙන්න පුළුවන්ද? ඉතින් ආධුනිකයෙක්ට යම්කිසි පලා යන ප්‍රතිපදාවක් අපි අඳුන්වලා දෙනවා. ඒක නෑ කියන්නේ නෑ. අපහසුතාවයක් තියෙනවා නම් පලා යන ප්‍රතිපදාවක් අපි අඳුන්වලා දෙනවා. ඒක නෑ කියන්නේ නෑ. නමුත් අනේ ටිකෙන් ටික ශක්තිය දියුණු කරගන්න ඕනි. කවදා හරි දවසක ඕක මුණ දීලා ඉවර කරන්න ඕනි. ආයේ ඒක හොඳටම සුද්ධෙටම සුද්ධයි. ඉතින් ඒකෙින්ද ඉතින් ඔය මුණ දීම හොඳයි. ඔය වාර්තාකරණය හොඳයි. ඔය ඉදිරිපත් කරලා තියෙන විලාසය හොඳයි. විලාපයක් විදියට නෙමෙයි ඉදිරිපත් කළා තියෙන්නේ වෙනකොට යම්කිසි නිරීක්ෂණයක් විදියට තමයි ඉදිරිපත් කළා තියෙන්නේ. ඉතින් වැඩි වැඩියෙන් ওই විදියට දේවල් එත්වා වැඩි වැඩියෙන් ওই කුණු කන්දල් ටික ඇවිස්සලා එත්වා කියලා අපි කියමු නේද?
ද සයිනන්ස් ඊළඟ ප්‍රශ්නෙට යන්නම් එනම් ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මට ඇති වෙන අවස්ථා දෙකක් ගැන වහන්සේගෙන් අවවාදයක් පතමි. ආනාපාන සති වඩන විට ආශ්වාසය සහ ප්‍රාශ්වාසයේ වෙනස්කම් සීතල උණුසුම් බව දිග කොට බව උල මැද අග ඉතා ඉක්මනින් දැන ගැනීමට පුළුවන්. ඉන්පසු හුස්ම ඉතා ඉක්මනින් තැන්පත් වීම පටන් ගැනේ. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය වෙන්කොට හඳුනා ගැනීමට නොහැක. එක වේලාවකින් හුස්ම ඉතා සියුම් වී ය නොපෙනෙන අවස්ථාවකට පත්වේ. නමුත් සිතුවිලි හෝ යම්කිසි දේවල් යටින් ගමන් කරනවා සේ දැනේ. මේවා මට පැහැදිලි නැත. ඒවාට මගේ බැඳීමකුත් නැත. උදෙක් දැනීමක් පමණි. එසේ මට බොහෝ වේලාවක් සිටිය හැක. මෙය මට උදාහරණයක් ලෙස කිව හැක්කේ ටීවී ස්ක්‍රීන් එකේ යටින් යන නිවුස් ෆ්ලෑෂස් වගේ කියාය. නමුත් උඩ ස්ක්‍රීන් එකෙහි කිසිවක් නැත. ආනාපානි අරන්න තිලියුතිනි මා ඉන දෙවැනි අවස්ථාව නම් ආනාපානය නොපෙනී ගිය පසු සමහර අවස්ථාවල මට කිසි දෙයක අවධාරණයක් නැත. යම් කිසි ශබ්දයකින් හෝ නැවත ප්‍රකෘති තත්ත්වයකට පැමිණේ. මේ හිත ලීනවීමක් හෝ නින්දට යාමක් කියා මට සැකේකි. ඉන්පසු නැවත ආනාපානයට යෑමට හිතා පහසුය පරයන්කෙන් නැගිටීමටම සිටේ. අවස්ථා දෙකටම මට මනාපයක් හෝ අමනාපයක් නැත. ඔබවහන්සේගේ අවවාදයක් ඉතා යටපහත් යටහත්ව ඉල්ලා සිටිමි. ඔබවහන්සේට නිදුක් නිරෝගී භව පතමි.
හොඳයි, ඔය අත්දැකීම හොඳයි. ඉතින් අර මුල් අවස්ථාව ගත්තොත් අර දේවල් යනවා, ගලාගෙන යනවා, යටින් යනවා. ඉතින් ඒවා පිළිබඳ අපිට එච්චර දැනුවත් භාවයකුත් නැහැ. ඒක එලෝගෙන ගිහිල්ලා අල්ලගන්න උමනාවකුත් නැහැ. ඒ වෙනුවට යන්නේ වලට යන්න දෙන්න. ඒවා ඉතින් මේ දැනගත යුතු දෙයක් නම් ඒවා ඉදිරිපත් වෙලා එයි. එහෙම නැත්නම් ඔයම යන දේවල් අපි අල්ලගන්න ගියොත් නිකන් විහිං කරදරයක් දාගත්ත වෙනවා. විහිං ඔලුවට දාගත්ත වෙනවා. ඉතින් බලන්න ඔය වැඩි හරියක් සිතුවිලි වලට අපි දැන්ටම නිවන් කියලා අපි කලිනුත් කියන්න උත්සාහ කරා, කලින් දවසකත් කියන්න උත්සාහ කරා. ඒවා දැන්ටම ඉවර වෙලා ඉවරයි. ඒවා තමයි ඔය යන්නේ. ඒවා අපි පාලනයකට නතු කර යුතු නැහැ. ඉතින් අර විද්‍යාවට අනුව මොකක් හරි පරීක්ෂණයකදී කියන දවසකට සිතුවිලි 50000ක් විතර එනවලු. ඉතින් ඔය 50000න් බොහොම සුළු ප්‍රමාණයක්නේ අපි අල්ලගන්නේ. ඉතින් ඒවා ටික ඔක්කොම ওই විදිහට යනවා, යටින් යනවා. ඉතින් ඒවා එමේ යන්නේ ඒවට යන්න දෙන්න. ඒවා විශේෂයක් කරන්න ඕනේ නැහැ. ඒ පිළිපැදලා තියෙන ක්‍රමය හොඳයි. ඒ විදිහට කටයුතු කිරීම හොඳයි. ඊට පස්සේ අනිත් පැත්තට කියනවා අර ප්‍රකෘති ස්වභාවයක් නැති නින්දට වැටුණාද, ලීන වීමක් උනාද කියන ආකාරයක් පිළිබඳ යම්කිසි ගැටලුවක් මතුවලා තියෙනවා. ඉතින් ආරකේම කොටසක් තමයි ඔය පෙනෙන ස්වරූපෙත්, ඒ අත්දැකීමත් එක්කම එන කොටසක් තමයි ඔය දෙවනි කීප ස්වරූපෙත්. අනේ විදිහට නොයිකුත් දේවල් යටින් යටින් ගලාගෙන ගිහිල්ලා නික්මිලා ගියාම විතේක අන්නාර විදිහට යම් කිසි ප්‍රകൃති ස්වභාවයෙන් මිදිච්ච අවස්ථාවක් අපිට දක්නට පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවේදී මුලින් සැක සංකාවක් තමයි ඇති වෙන්නේ. ඒ සැක සංකාව සාධාරණයි ඔය මතුවලා තියෙන විදිහ. නමුත් නැවත නැවත මෙන්න මේ විදිහට එළඹීමක් කිරීම තුළින් නැවත නැවත මේ අත්දැකීම දරා ගැනීම තුළින් අපිට තේරෙනවා මෙන්න මේ සිහිය මුලා වීමක් නෙමෙයි. ඒ වෙනුවට යම් කිසි ඉන්දියා කියන ස්වරූපයක ඉන්නා මිසක් අපිට ඒ වෙලාවේ ඒක විමසා බලන්න හැකියාවක් නැහැ. විමසා බලන්න හැකියාවක් තියෙනවා කියන්නේම අනිවාර්යෙන් අපි මේ යන ප්‍රවාහයෙන් එළියට පැන්න වෙනවා. ස්වභාව ධර්මයෙන් එළියට පැන්න වෙනවා. ඒ එළියට පැන්න වාරයක් වාරයක් පාසා අපිට බැලූ බැලූ විදිහට යම් කිසි දෙයක් විමසන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් ඔය තියෙන්නේ ඔය ස්වභාව ධර්මයේ ගලණය තමයි ඔය තියෙන්නේ. ඕක තමයි නියමම ස්වභාව ධර්මය. අන්න ඒ ස්වභාව ධර්මයට එළඹීමක් තමයි අපි ටිකෙන් ටික සිද්ධ කරන්නේ. ඉතින් මට යම් සිදිය කියනවා මේ මේ බුදු කෙනෙක් කියන්නේ හරියටම ස්වභාව ධර්මයට කතා කරන්න පුළුවන් වුණා වගේ. ස්වභාව ධර්මයටම එකතු වෙලා ඉන්නවා. හැබැයි ඒක ප්‍රකාශ කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔනේ බුදු බණම ගහකුත් කියනවා. ගහකුත් කියනවා. වචන නැති වුණාට ක්‍රියාවෙන් ඒක කියනවා. ගහක් ළඟට ගිහිල්ලා ලොකු අපි කියමුකෝ ස්තුතියක් කරා කියලා ගහ නිකන් අත්තක් පාත් කරලා හත්තක් හොලවලා ඒක අනුමත කරන ස්වරූපයක් අපිට නැහැ. ඒ වගේම ගහක් ළඟට ගිහිල්ලා ලොකු නින්දාවක් කරාට ඒ ගහ කඳුළු සලන ස්වරූපයක් අත්තු කෑල්ලකින් හරි ගහන ස්වරූපයක් අපිට දක්නට නැහැ. ඒ වෙනුවට අන්න බොහොම විවේකීව තමුන්ගේ වැඩ කටයුත්තේ දිලා ඉන්නවා. අන්න ඒ විදිහට මේ ස්වභාව ධර්මයට තමයි අපි එකතු වෙන්නේ යන්නේ. ඉතින් ස්වභාව ධර්ම කියන්නේ අමුතුම විදිහ දෙයක්. අන්න පොරවක් අරගෙන ගහක් ළඟට ගිහිල්ලා ඒ ගස කපන්න සූදානම් වෙන මිනිස්සයාට පවා මේකෙන් සෙවණක් ලබා දෙනවා. එතනින් එහාට ගියපු මෛත්‍රියක් ආයි කොහෙවත් නැහැනේ. ආයි විශේෂයෙන් නිකන් මෛත්‍රිය මෛත්‍රිය සෝපත් වෙත්වා කියලා වඩන්න දෙයක් නැහැ. එහෙම දෙයක් නැහැ. ඒ විදිහේ තරහ හිතවිල්ලක් නැහැ. ඉතින් විශේෂයෙන් වඩන්න අවශ්‍යතාවයක් නැහැ. අනේ වගේ තමයි මේ සිහියෙන් ඉන්නකොට බලන්න දැන් ওই අවස්ථාවේදී විශේෂයෙන් කාටවත් මෛත්‍රී කරන්න ඕනේ නැහැනේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. තියෙන්නේම උපරිම මෛත්‍රිය. තියෙන්නේම උපරිම විවේකය. ඉතින් ඒ වෙලාවට අමාරුවෙන් මොනවා හරි දාගෙන අපි බලනවා මම මේ ඉන්දියේ නැහැ වගේ. දැන් මේ මුලාවටපත් උනාද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා අපේ තුල. ඒක ස්වභාවිකයි. නමුත් නැවත නැවත ඕක ඔය අත්දැකීමට එළඹෙන්න නැවත නැවත ඔය විදිහට කටයුතු කරන්න. ඒ එළඹීම තුළින් මෙන්න මේ විවේක ස්ථානය මෙන්න මේ ස්වභාව ධර්මයේ සේයාව අපිට ටිකෙන් ටික අඳුර ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට උත්සාහ කරන්න කියලා අපි කියමු.
අමිනාංශ දැන් වෙලාව නම් පැයක් ගත වුණා.
කමක් නැහැ අපි ඉදිරියට යමු. මට ඉතින් ටිකක් වෙලා ගන්න පුළුවන්.
දැන් අමිනාංශ නම් ඊළඟ ප්‍රශ්නේ ඉදපත් කරන්න. සතිමත් පරයන්ගේ මම මෙතන ඉඳගෙන සිටිනවා යයි දැනගත්තෙමි. යටිකයේ සිට උඩුකය දක්වා නිරීක්ෂණය කළෙමි. ශරීරයේ උඩුයට යන බව දැනුනි. මෙසේ නිරීක්ෂණය කරන විට ඉබේම හුස්ම වැටෙන අයුරු නිරීක්ෂණය විය. හුස්ම රැල්ල ඇතුළට එන බවත් පිටවන බවත් නිරීක්ෂණය කළෙමි. මේ සිද්ධිය ඈතින් පටන් අරන් ශරීරයට ලං වන බවක් දැනුනි. බලන්න ඇතුළ ලිල් තිනා මෙම සිදුවීම ලියන්නට තාම අපහසුයි ස්වාමීන් වහන්ස.
ලියන්න තරම් ඒ අන්තිම කෑල්ල බඩ තේරුන්නේ.
වරන්න ඇතුළ ලිල් තිනා මේ සිදුවීම ලියන්නට තාම අපහසුයි ස්වාමීන් වහන්ස.
තාම අපහසුයි. හා හරි.
තව නිරීක්ෂණය කළ යුතුය. වරහන වැහෙනවා. ඊට පස්සේ තව දිගට ලියනවා. ඉන්පසු හුස්ම ඉතා සමීපයේ පිටවෙන සහ ඇතුළට එන බව නිරීක්ෂණය කළෙමි. ඇතුළට එන හුස්ම වේගයෙන් එන බවද සැහැල්ලු බවද එළියට එන හුස්ම ඉතාම හෙමින් බරක් සහිතව පිටවෙන යන බවද නිරීක්ෂණය කළෙමි. මේ අතරතුර අරමුණ වෙනත් සිතිවිලි කිහිපයකට ගියද එය නිරීක්ෂණය කළ අතර ආපසු හුස්ම රැල්ල වෙත අරමුණ විය. යටිකයි හිරිවැටීමක්ද සිසිල් වීමක්ද නිරීක්ෂණය විය. හුස්ම රැල්ල දැනි නොදැනි යන ආකාරයක් නිරීක්ෂණය විය. එක් අවස්ථාවක බෙල්ල සහ හිස කවුරු හරි ඉහළට අදිනවා මෙන් දෙයක් නිරීක්ෂණය විය. එය එය දෙසට නිරීක්ෂණය කළෙමි. එය කෙමෙන් නැතිවී හිස් අවකාශයක් නිරීක්ෂණය විය. නැවතත් හුස්ම රැල්ල ඉතා සියුම්ව නිරීක්ෂණය විය. කාලය විනාඩි 30යි.
හරි, එතකොට දැන් ඔය වාර්තාවේම ඒ ප්‍රකාශය ඇතුළේම තියෙනවා කමටහනත්. ඉතින් මොකද්ද අර ලියලා තියෙන්නේ, ලියන්න තාම අපහසුයි, නැවත නැවත ලං වෙලා බලන්න ඕනි කියලා. අන්න ඒක තමයි ඉතින් වැඩේ. ඉතින් ඔය කමටහන සුද්ධ කරනවා කියලා කියන්නේ ඇත්තටම මේ කියන කෙනාගේ පණ්ඩිතකමටත් වැඩිය අර අර වාර්තාවේ ඇතුළතම තියෙන පිළිතුර. අන්න ඒ පිළිතුර අඳුන ගැනීමක්, ඒ පිළිතුර පිළිබඳ අවධානයක් පිහිටවගෙන සිටීමක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන කමටහන් සුද්ධ කරන්න කැමති කට්ටිය ඉන්නවා. එහෙම කට්ටියට වුණත් අන්න මොකද්ද අදහස, මේ සාවධානව අහගෙන ඉඳියාම මේක ඇතුළෙම පිළිතුර තියෙනවා. මොකද්ද කිව්ව පිළිතුර? අන්න තාම ලියන්න අපහසුයි, මේක නැවත නැවත නිරීක්ෂණය කරන්න ඕනි කියලා. අන්න ඒක තමයි කරන්න තියෙන වැඩේ. ඉතින් ඒ ලියපු තැනත්තටම ඒක තේරලා තියෙනවා. ඉතින් ඒකයි අපි කියන්නේ නැවත නැවත මේක ලියන්න කියලා කියන්නේත් ඒකයි. ලියපු එක ප්‍රකාශ කරන්න කියන්නේත් ඒකයි. ඒ ප්‍රකාශ කිරීම තුළින් අන්න වෙන කෙනෙක්, බාහිර කෙනෙක් මේ ප්‍රතිපදාව වඩන කෙනෙක් අහගෙන ඉඳීම තුළින් අන්න එතනට යම් කිසි අදහසක් ගන්න පුළුවන්. මේ තමුන්ගේ තමුන්ට නොපෙනුනාට ඒ රූපේ, ඒ අදහස අන්න අහගෙන ඉන්න කෙනෙක්ට දැනෙන්න පුළුවන්. අන්න ඒකක් තමයි ඉතින් මේ කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ඉතින් කට්ටිය දෙපැත්ත එකතු වෙලා නිකන් දෙපැත්තේ තියෙන වාර්තා ටික කියෙව්වත් ඉතින් ඒකම ප්‍රමාණවත්. ඒකෙන්ම අපිට ලොකු සුද්ධියක් වෙනවා. ඉතින් ඒකයි කරාට වැඩක් නැහැ, කරපු එක ලියන්න ඕනි, ලිව්වට වැඩක් නැහැ, ලිව් එක ඉදිරිපත් කරන්න ඕනි. ඉදිරිපත් කරලා උපදේශයක් ගන්න ඕනි. ඒ ගැනීම තුළින් අන්න ඒක නැවත නැවත කිරීම තුළින් අපිට යම් කිසි සුද්ධියක් ඇති වෙනවා. අර නැවත නැවත මේ දේ කරන්න ඕනේ. බොහෝ කාලයක් තිස්සේ කරනවා, ලියනවා, ලිලි ඉදිරිපත් කරනවා. අනේ ඉදිරිපත් කරනකොට, අහගෙන ඉන්නකොට, ඒ උපදේශක් ලැබෙනකොට මේක නැවත නැවත පිරිසිදු වීමක්, වැඩි වැඩියෙන් පිරිසිදු වීමක් අපිට අත්දකින්න පුළුවන්. ඉතින් ඒ වார்த்தාව ඇතුළත ඒ තිබුණ කතාව වටිනවා. මොකද්ද? අන්න මට මේක තාම හරියට කියන්න තේරෙන්නේ නැහැ. කියන්න තේරෙන්නේ නැහැ. මම තව ටිකක් ලං වෙලා මේක නිරීක්ෂණය කරන්න ඕනේ. තව ටිකක් මේ ක්‍රියාවලිය අත්දකින්න ඕනේ. ඒ අත්දැකීම තුළින් මට තව තව මේක ප්‍රකාශ කරන්න පුළුවන් වෙයි කියලා යම්කිසි අදහසක් තියෙනවා. අන්න ඒ අදහසට ඉඩ දෙන්න, ඒ අදහස තව තව ශක්තිමත් කරන්න බලන්න මේ කියන මේ අරමුණ පෙන්නන ස්වරූප කොහොමද මතුවලා එන්නේ කියලා. විතේක අර විදිහට බොහොම ඈතින් මතුවලා එනවා. ඒක ටික ටික ලං වෙලා එනවා. ඊට පස්සේ සමීපෙට එනවා. ඇතුළට දැනෙනවා, පිටත දැනෙනවා. ඔන්න ඔය විදිහට ඔය නොයෙක් අරමුණේ නොයෙකුත් ආකාර අපිට පේනවා. ඉතින් කෙනෙක් සමහර විට කල්පනා කරනවා මෙන්න මේ ආකාර 11ක් කියලා දෙනවා බුදුහාමුදුරුව, මේ 11ම මම බලන්න ඕනේ කියලා. ඔන්න ඉතින් ඔළුවට අර කලින් වගේ මොකක් හරි පිස්සුවක් දාගෙන ඉතින් ඒ ආකාරවනෝ බලන්න යනවා. එහෙම එකක් නෙමෙයි. දැන් ওই වார்த்தාවේ තියෙනවානේ, හරියට පෙන්නලා තියෙනවානේ. පෙන්නන එක බැලුවාම ඇති. එතනින් එහාට ආයි හොයාගෙන යන්න දෙයක් නැහැ. පෙනෙන ආකාරය බලන්න. එතකොට තේරෙන අරමුණ ඇතුළත පෙන්නනවා, විතක පිටත පෙන්නනවා. විතක ඈත ඉඳලා ළඟට එනවා වගේ දැනෙනවා. විතක දැනෙනවා ওই විදිහට යම් කිසි ප්‍රිය ස්වභාවයකින් තියෙනවා, විතක අප්‍රිය ස්වභාවයකින් තියෙනවා. ඔන්න ওই විදිහට ඔය අරමුණෙන් නොයෙකුත් පැති කඩ අපිට පෙන්නනවා. ඉතින් මේ පැති කඩ දැකීමක් තමයි ඔය සිද්ධ කරන්නේ. ඒ දකින්න 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 අපිට මේක තව තව අධ්‍යයනයක්, තව තව ලියන්න ප්‍රකාශ කරන්න පුළුවන් ශක්තියක් දිනු වෙලා එනවා. අනේ බීජේ ඔය වார்த்தාව ඇතුලේ තියෙනවා. ඒක හින්දා නැවත නැවත ඒ සඳහන් කරපු විදිහට මේකට එළඹෙන්න, එළඹිලා මේක තව තව අධ්‍යයනය කරන්න, මේ වෙන වෙනස අධ්‍යයනය කරන්න, ඒක අධ්‍යයනය කරලා ආපහු ප්‍රකාශ කරන්න කියලා අපි කියමු.
අවවාදය මං හිතන්නේ ඒ විදිහටම ඒ යෝගාවචර පිළිපැදලා තියෙනවා. කලින් වார்த்தාව ලියලා තියෙන්නේ පෙබරවාරි 11 වෙනිදා. ඒ යෝගාවචරයගෙම ඊළඟ වார்த்தාවක් අද ලැබිලා තියෙනවා පෙබරවාරි 18. අපිට තම 18නේ. සතිමත් පරයන්කය විනාඩි 30. මම මෙතන ඉඳගෙන සිටිනවා යයි දැනගතිමි. අවට පරිසරයේ ඇසෙන ශබ්ද නිරීක්ෂණය කළෙමි. පසු පර්යාංකයේ සිටින කය දෙස බලා සිටියෙමි. එවිට හුස්ම වැටෙන අයුරු නිරීක්ෂණය විය. පළමුව හුස්ම ඉතා රළුව සහ වේගයෙන් එන බවත්, එමෙන් ඒ ඉතා සියුම්ව සාමකාමීව එන යන බවත් නිරීක්ෂණය විය. ඉන් පසු හුස්ම දැනී නොදැනී ගිය අතර යන බව හෝ එන බවක් නොදැනීම නිරීක්ෂණය කළෙමි. කිසිවක් නොදැනෙන අවකාශයක් ලෙස නිරීක්ෂණය කරමින් සිටින විට පූසාගේ ශබ්දය ඇසුණු බව දැනගතිමි. නැවතත් හිස් අවකාශයේ වෙත අරමුණු එම නිරීක්ෂණය විය. හිස් අවකාශය තුළ වැකුවම් එකකට ලෙස ඇදී යන අයුරු නිරීක්ෂණය විය. මෙසේ අත්දකමින් සිටින විට නින්ද යන අයුරු නිරීක්ෂණය විය. නින්ද යාමට උඩුකය සෙමින් ඉදිරියට නැවෙන අයුරු දැනගතිමි. ස්වාමින් වහන්ස, වෙනදාට නින්ද ගිය පසු ඒ බව නොදන්නා අතර අද නින්ද දෙස බලාගෙන සිටියෙමි. ඉන්පසු නින්ද අවදි වූවාක් මෙන් දැනුණු අතර සිතට වෙනදා අත් නොබැඳි ප්‍රබෝධයක් නිරීක්ෂණය විය. දම්පාට ආලෝක ධාරාවද්ද පසුව කහපාට ආලෝක ධාරාවද්ද දර්ශනය විය. මෙසේ සිටින විට ලාමක ඇසුනි, මම දැන් පරයන්කෙන් පිටවිය යුතු යන සිතිවිල්ලෙන් හැස්සැර ටික වෙලාවකින්ද සෙමින් නැගිට්ටමි.
හරි, එතකොට දැන් අපි මේ සිහිය පුරුදු කරනකොට ඒ සතිමත් එක්කෙනාගෙන් මේ ලෝකෙට අමුතුම විදිහේ පණිවිඩයක් යනවා. ඒක ඇත්තටම අපේ වචන ප්‍රකාශ කිරීම තුළිනුත් නෙමෙයි, මේ ප්‍රතිපදා වැඩීම තුළින් තමයි අපිට ඒක ගොනු වෙලා එන්නේ. එතකොට කෙනෙක්ට කියන්න ඕනේ නැහැ මම මේ මෙහෙම දෙයක් කරනවා, මම මේ විදිහේ ශිල්පයක් පුරුදු කරනවා කියලා. එහෙම වචනවලින් ප්‍රකාශ නොකරත් මේ තැනැත්තාගේ අර කටයුතු කරන ආකාරය අනුව, ඒ වැඩ කටයුතු කරන ආකාරය අනුව අපිට ඒ විදිහේ පණිවිඩයක් දෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉදිරියට ගියාම, බුදු කෙනෙක් ඉදිරියට ගියාම අන්න ඒ අපි ඒ වගේ තැනැත්තෙක්, ඒ වගේ උතුම් කෙනෙක් ඉදිරියේ ඉන්නවා කියන යම්කිසි හැඟීමක් ඒ වටපිටා ඉන්න පිරිසටත් එනවා. ඒ හැඟීම තුළින්ම ලොකු ජාග්‍රහණයක්, ලොකු සංවරයක් ඇති වෙලා තියෙනවා. මොකද්ද? අන්න අර ඒ වචනවලින් ප්‍රකාශ නොවන ඒ අර වටපිටාවේ තියෙන එනර්ජි එක මේ තැනතර කතා කරනවා. අන්න එනර්ජි එක තුළින් ලොකු පණිවිඩයක් යනවා. ඉතින් ඒ වගේ තමයි මේ සතිමත් බව කියන්නේ තනිකර ඉතින් බුදු හිතක් වඩනවා කියන එකනේ. බුදුරජාණන් වහන්සේ රූපවල වටපිටාවේ බුද සත්කාරවල හොයාගෙන යනවා වෙනුවට මොකද කරන්නේ? අන්න තමන්ගේ හිත තුළ බුදු කෙනෙක් හොයාගෙන යනවා. බුදු හිතක් තමයි ඔය පුරුදු කරන්නේ. සතිමත් මොහොතක් මොහොතක් කියන්නේ, සතිමත් හිතක් කියන්නේ අනිවාර්යෙන් බුදු හිතක්. එතනින් එහාට දෙයක් නැහැ. ඉතින් අන්න ඒ බුදු හිතක් පුරුදු කරනකොට ඒ පණිවිඩේ අපිට වටපිටාවේ ඉන්න පිරිසටත් වචන වලින් නොකියුවාට මොකද ගැළපිලා එනවා. ගෙදර දොරේ ඉන්න මිනිස්සුන්ටත් යම්කිසි පණිවිඩයක් යනවා. සාමාන්‍යයෙන් අර මම ගිය සතියේත් කිව්වා මොකක් හරි දැන් අපි මේ කෙනෙක්ට කියලා දෙනකොටත් ඒ ගිහිල්ලා කියලා දීලා නිකන් ලොකු දේවල් දිගාරිනා වෙනුවට අපි පොඩ්ඩක් ඒ තැනත්තා එක්ක සමීප වුණොත්, කතා බහ කරොත්, විස්තරතරතුරු ඇහුවොත්, අනේ යම් කිසි විදියක ඒ සම්බන්ධතාවයක් කනෙක්ෂන් එකක් ඇති කරගත්තොත් අනේ ඒ තුලින්ම යම් කිසි විදියක පණිවිඩයක් යනවා. ඊට පස්සේ සිහිය කියන සංකල්පය දෙන්න ඕනේ නැහැ. අපි නිකන් වාඩි වෙලා ඉමු කියලා නිකන් පොඩ්ඩක් නිකන් විවේකීව ඉමු කියලා කිව්වත් ඇති පමණට ඒ විදියේ වටපිටාවක් දිනු වෙලා එනවා කියලා අපිට දකින්න පුළුවන්. ඒ විදිහේ අවස්ථාවක් ගැලපිලා එනවා කියලා අපිට දකින්න පුළුවන්. ඉතින් දවසක අපිට බලන්න පුළුවන් ඕනනම් අන්න සතිය කියලා පණිවිඩයක් කියන්න ඕනේ නැහැ. නිකන් ගිහිල්ලා නිකන් කතා බහ කරලා නිකන් වාඩි වෙලා ඉඳීම තුලිනුත් මේ විදිහේ මැසේජ් එකක් දෙන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් අපිට. ඉතින් දවසක මමත් කල්පනා කරගෙන ඉන්නවා එහෙම එකක් කරන්න දවසක. ඉතින් සතිය කියන්නේ නැතුව ගිහිල්ලා නිකන් වාඩි වෙලා ඉඳලා බලන්න පුළුවන් වේද සතිමත් බව හඳුන්වලා දෙන්න කියලා. නමුත් අන්න ඒ විදිහේ ශක්තියක් අපි තුල දිනු වෙලා එනවා. වටපිටාව ඒ ශක්තියට අනුව ගොඩ නැගෙන ආකාරයක් දකින්න පුළුවන්. ඉතින් ඒ වැඩිම තුලින් නැවත නැවත හුරු කිරීම තුලින් තමයි ඒක එන්නේ. ඉතින් ඒ විදිහේ ශක්තියක් අපි තුල වඩා ගන්න ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. ඉතින් බලන්න දැන් පූසා වුණත්, පූසාගේ සද්දයක් ඇහුණත් මොකක්ද එකක් තියුණා. දැන් බලන්න ඔය ඉන්ටර්නෙට් එකේ බැලුවාම බලල්ලුන්ගේ පින්තූර කොච්චර නවිකිනේනවද කියලා ඈ බැලූ බැලූ ඇත තියෙන්නේ බලලෙක් මොකක් හරි කරන එකක පින්තූරයක් තමයි. මෙන්න මේ බලලගෙත් තියෙනවා මෙන්න මේ වගේ යම්කිසි ප්‍රියදනවන බොහොම සතිමත් බව නිරූපණය කරන ශක්තියක් බලලගෙත් තියෙනවා. ඇත්තට සතියෙන් නොවෙනවා වෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් වැඩ කටයුත්තක් කරනකොට ඒ විදිහයට දෙයක් කරනකොට බොහෝම කලබලයකින් තොරෝ බොහොම විවේකීව වැඩ කටයුතු කරනවා. බොහොම විවේකීව බලාගෙන ඉන්නවා. බොහෝම අවධානින් බලාගෙන ඉන්නවා. බලාගෙන දියට මොකද අන ප්‍රතිචාර දැක්වීමක් නෑ. ප්‍රතිචාර දැක්වීමක් නෑ. සුදුසු වෙලා වෙනකං ඉන්නවා. සුදුසු වෙලා වෙනකං ඉන්නවා. සුදුසු වෙලාවට පස්සේ ප්‍රතිචාර දක්වන්නේ ඊට වැඩි දක්ෂයෙකුත් නෑ. පොඩක් බලන්න වටපිටාවේ ඉන්න ලේනෙක් හරි වෙන මොකෙක් හරි පොඩි සතෙක් හරි දැක්ක වෙලාවට කොහොමද ප්‍රතිචාරය කියලා. අන්න ඒ වෙලාවට නිකන් නේද කටත් එක්ක නලියගෙන ඇස් උඩ ගිහිල්ලා අන්න ගැළපිලා එනවා. ගැළපිලා ආපු වෙලාවට ආ විදුලි වේගෙන් ගිහිල්ලා තමයි පණින්නේ. ඉතින් ඕක හොඳ සතිමත් බව පිළිබඳ හොඳ නිරූපණයක් තමයි ඔය බලලා කියන සතා. ඉතින් ඒ වගේ සමහර විට ඔය ඉන්ටර්නෙට් එකේ ඔච්චර බලල් ෆොටෝස් විකිණෙන්නේ බලල් වීඩියෝස් විකිණෙන්නේ කිසිම වැඩක් ඇති මගුලක් නෙමෙයි බැලුවාම. නමුත් විකිණෙනවා. විකිණෙන්නේ මොකද? සමහර විට අන්න අර නිරූපණේ නිසා වෙන්න පුළුවන්. අන්න අර යම්කිසි හිතට සහානයක් සලසන නිරූපණේ වෙන්න නිසා වෙන්න පුළුවන්. බල්ලෙක්ගේ තියෙන කලබලකාරී තත්ත්වය වෙනුවට අන්න විවේකී තත්ත්වයක් ගෙනහැර දක්වන විවේකයක් අපිට නිරූපණය කරනවා. අන්න ඒ නිරූපණය තුලිනුත් අපිට යම් කිසි විදියක හිතට සාන්තියක් සැනසීමක් එනවා. ඉතින් බලලෙක්ගෙත් ඒ වගේ ගුණයක් තියෙනවා නම් අපි මේ විදිහේ දෙයක් හුරු කරනකොට මේ විදිහේ හිතක් වඩනකොට බුදු හිතක් වඩනකොට අපි තුලත් අන්න ඒ විදිහේ දෙයක් ගැළපිලා එනවා. ඉතින් ඒවට හරස් වෙන්නේ අපේ අර පරණ පුරුදු තමයි අනිවාර්යයෙන්ම හරස් වෙන්නේ. ඒ නැතුව බලන විවේකී ඉඳලා බැලුවොත් තමන්ගේ ඉඳීම තුලින් තමන්ගේ හැසිරීම තුළින් ලොකු බණක් වටපිටාවට කියවෙනවා. වචන ප්‍රකාශ කරන්න ඕනේ නැව නිකම්ම බණ කියවෙනවා. අන්න ඒ වගේ බණක් තමයි අපි මේ හැමදෙනාම කියන්න උත්සාහ කරන්නේ. ඉතින් ටිකෙන් ටික දරන උත්සාහයක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ඉදිරියට උත්සාහ කරන්න කටයුතු කරන්න කියලා අපි කියමු. හරි එක ප්‍රශ්නයක් තියෙනවා. කවුද අතත් උස්සගෙන ඉඳී අපි තව විනාඩි 10ක් 15ක් ගාම කමක් නැහැ.
ගරුතර ස්වාමීන් වහන්ස, පරයන්කය හා සක්මන් භාවනාවේ දිනපතාම යෙදෙමි. එදිනදා ජීවිතයේදී සතිය පවත්වමි. පරයන්ක භාවනාවේ ආනාපානය වෙත අවධානයෙන් සිටින විට සිතිවිලි පැමිණේ. සිතිවිල්ල දිගේ ඇතිවන තණ්හාවක් ද්වේෂයක් දුටු විට ඒ පිළිබඳව සිතේ මතක සටහන් පෙළ ගැසී එයි. තණ්හාවක් ඇති වූ විට එය ප්‍රබලව දැනෙන අතර ඒ හිතින් විසිරුවා ගැනීමට යම් වේලාවක් ගත වේ. ඒත් නැවතත් මතුවේ. දැඩිව අල්ලාගත් පවුලේ අය කෙරෙහි මතුවන තණ්හාව හෝ ද්වේෂය ප්‍රබලව දැනෙන අතර එය පාලනය කිරීම සඳහා බොහෝ වේලාවක් ගත වේ. මේවා වසර ගණනාවක් තිස්සේ වරින් වර මතුවෙන ඔබා තිබෙන සිතුවිලි ලෙස දකිමි. මේ මතකයන් ඔස්සේ එන සමහර සංස්කාරයන් වරහන් ඇතුළු තියෙන ඊර්ෂ්‍යාව වැනි පාලනය කිරීමට ඒ මොහොතේම ඒවා ලිහා බලා පරයන්කයේදීම ඒ විශ්ලේෂණය කිරීම සුදුසුද? නැතිනම් ඒවා මතකයන් ලෙස සිතා නැවත සතිය වැඩීම සුදුසුද? පරයන්කය අවසන් කර අනිකුත් වෙලාවක ඒ ලිහා බලමින් එහි ඇති නිෂ්ඵල බව මෙනෙහි කළ යුතුද?
ප්‍රශ්නය වාර්තා වෙච්චනේ ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ඔය ලිහලා බලන්න විශේෂයෙන් ලිහලා බලන්න දෙයක් නැහැ ඔවා. ඉතින් ඒව ලිහලා බලන්න ගියාම තව තව ඒවට උල්පන්දන් දීමක් තමයි අපේ තුලින් සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට බලන්න අන්න අර ඔය දේවල් තිවිද්දිත් තමන්ගේ මූල කර්මස්ථානය කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන එක වාර්තා කරන්න පුළුවන් වුණොත් ඒ විදිහට නොයෙකුත් සිතිවිලි ඒ අදහස් උදහස් එද්දිත් අන්න අර ඒ කයේ ඇති වෙන වෙනස කොයි වගේද කියලා පොඩ්ඩක් වාර්තා කරන්න පුළුවන් වුණොත් හුස්මේ ඇති වෙන වෙනස කොයි වගේද කියලා වාර්තා කරන්න පුළුවන් වුණොත් අපි අමුතුම ගමනක යවෙනවා. මොකද ඔය හැම දෙයක්ම එනකොට ඒකට සාපේක්ෂ වෙනසක් අරමුණේ එහෙම නැත්නම් මේ කයෙත් සිද්ධ වෙනවා. ඒක අනිවාර්යෙන් වෙන සිදුවීමක්. අපි අරකට අවධානය ගිලිහුණාම අපිට මෙන්න මේ වෙන වෙනස අත්දකින්න බෑ. අපි හිතමු ද්වේෂය නැගගෙන එනවා කියලා. ද්වේෂය නැගගෙන එනකොට අනිවාර්යෙන් කයේ ඒකට හා සාපේක්ෂ වෙනසක් සිද්ධ වෙනවා. මේ අපි බලන හුස්මෙත් සිද්ධ වෙනවා, ඊළඟට අපේ මේ කය ඇතුළෙත් සිද්ධ වෙනවා. හද ගැස්ම වැඩි වෙනවා. යම්කිසි මේ කය පුරා පැතිරලා යන යම්කිසි තදවීමක්, හිරවීමක් ඇති වෙනවා. ඕකත් එක්ක තමයි ඕවා එන්නේ. ඉතින් ඔය හැමදේම නිරූපණය කරන අරමුණේ වෙනස් වීම තුලින්. ඉතින් අරමුණ වෙනස් වීම වාර්තා කරන්න පුළුවන් වුණොත් මේ දේවල් අතරදී අන්න අර දේ පිළිබඳ නිරීක්ෂණයක් කරා හා සමානයි. රේන ද්වේෂය පිළිබඳ නිරීක්ෂණයක් කරා හා සමානයි. මොකද ද්වේෂය තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. මෙන්න මේ විදිහට සිතුවිලි නැග නැග එනවා. ඒ නැග නැගෙන අතරේ මගේ මේ බලාගෙන ඉඳපු හුස්ම මෙන්න මේ ආකාරයෙන් වෙනස් වුණා. බලාගෙන ඉඳපු පිම්බීම හැකිලිම මෙන්න මේ ආකාරයෙන් වෙනස් වුණා. මගේ කයේ මෙන්න මේ වෙනස්කම් ටික සිද්ධ වුණා කියලා වාර්තා කරන්න පුළුවන් වුණොත් අන්න අරක ලියා බැලීමක්ම තමයි එතනක් තියෙන්නේ. අරක ඔය නිකන් මේ කොහෙද ආවේ කොහෙන්ද ආවේ මොකක්ද උනේ අරක දුනේ මේක දුනේ කිය කී වර්තමාන මොහොත ඉක්මවනට වැඩිය හොඳයි. අනේ විදිහට ඒ ක්‍රියාවලිය යන අතරේ බලන්න, ඒ ක්‍රියාවලිය යන දෙමින් බලන්න මෙන්න මේ මගේ මූල කර්මස්ථානයේ වෙනස මොකද්ද? මේ ද්වේෂයට සාපේක්ෂව මගේ කලින් තියුණ මූල කර්මස්ථානයත් දැන් මේ වෙවි යන ක්‍රියාවලිය අතරේ ඇතිවන වෙනසත් මොකද්ද කියලා වාර්තා කරොත් අන්න අරක ලියලා දිගහැරියා වගේම තමයි මේ වාර්තාව. ඉතින් එහෙම ස්වරූපිකෙන් බලලා තියුණ ආකාරයක් මට දක්නට තිබුණේ නැහැ. ඉතින් අනිත් දවසේ උත්සාහ කරන්න බලන්න පුළුවන්ද කියලා මෙන්න මේ පොඩි එද්දී තමුන්ගේ මූල කර්මස්ථානයේ ඉන්න කලින් තියුණේ කොයි ආකාරයෙන්ද? ඇවිල්ලා මේ රංගන ඉදිරිපත් කරද්දි කොයි ආකාරයෙන්ද වෙනස් වුනේ? අන්න ඇවිල්ලා ගියාට පස්සේ නැවතත් මොකද වුනේ කියලා අනේ විදිහට මූල කර්මස්ථානයට සාපේක්ෂව හුස්මට සාපේක්ෂව තමුන්ගේ බලන දෙයට සාපේක්ෂව අර අරමුණ වාර්තා කරන්න. ඒ වார்த்தාව තුළින් අපිට පුළුවනි ඔයිට වැඩි පහසුවෙන් ඕක ලෙහා බලා ගන්න. ඒ ලෙහිම මූල කර්මස්ථානය තුළින් සිද්ධ කරන්න අපිට පුළුවන්. අනේ විදිහේ උත්සාහයක් ගන්න කියලා අපි මේ වார்த்தාව ලියපු කෙනාට කියමු. ඊළඟ සතියේ මේ විදිහට වார்த்தා කරන්න කියලා අපි කියමු.
අමිනාස් ලිඛිත ප්‍රශ්න නම් එනින් ඉවරයි. මේ වෙලාවේ නම් කවුරුවත් අත උස්සලා නැහැ. මේ විදිහට.
කවුරුත් නැත්තම් අපි ආහවර කරමු. කවුරුත් ඉන්නවා නම්
අවසන් දෙන්න. එහෙමනම් අවසරයි ස්වාමීන් වහන්සේ වහන්සේ වන්දනා කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්ති.